හොඳයි පින්වතුනි, සාදු කාර්යයක් වෙන. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද තියෙන්නේ අවසානම මේ ධම්ම අනුධම්ම පරියාය. ධම්මානුධම්ම පරියාය තමයි නිවනට උපකාර වන අවසානම පියවර. අපි මේ සියලු භාවනා කරන්නේ, සියලු ධර්මය අහන්නේ, ශ්‍රවණය කරන්නේ මේ ධම්මානුධම්ම පටිපදාවෙහි හැසිරෙන්නේ. මේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙනවා කියන්නේ මොකක් සාක්ෂාත් කරගන්නවාද කියන එක තමයි මේ අනුධම්ම සූත්‍ර හතරක. ඔය අවසාන හරියේ පොතේ තියෙනවා අනුධම්ම සූත්‍ර හතරක්. පළවෙනි එක 108 හත්වෙනි පිටේ තියෙනවා අනුධම්ම සූත්‍රය. ඊළඟට ဒုတိය అనుධම්ම, තတိය అనుධම්ම, චතුත්ථ అనుධම්ම. මේ සූත්‍ර හතරම එකටම යමෙක් තේරුම් ගන්න ඕනේ. එක සූත්‍රයක් විතරක් තේරුම් ගන්න අමාරුයි, හතරම තේරුම් ගන්න ඕනේ. මෙතනත් අර සිංහලෙන් හිතලා මේක සකස් කරලා තියෙන නිසා අර අවසානෙට එන්න ඕනදී මුලින්ම දන්නලා තියෙනවා. හැබැයි ඉතින් අවසාන ප්‍රතිඵලය අර මුලින්ම තියෙනදී තමයි. මේක හතරම අපි විග්‍රහ කළාම තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ අනුධම්ම සූත්‍රයේ තියෙනවා ධම්ම අනුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්ඛුනෝ අයම අනුධම්මෝ හෝති යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. නිබ්බිදා කියන්නේ නොබැඳිනවා. යං රූපේ කිව්වහම අර මම ඊයේ කිව්වා වගේ, පෙරේද කිව්වා වගේ, පළමුදා කිව්වා වගේ යං රූපේ කියන එක මේ ඇහෙන් දකින ශබ්ද රූපත්, කනෙන් අහන ශබ්ද රූපත්, නාසයෙන්ට එන ගඳ සුවඳ රූපත්, දිවට එන රස රූපත්, කයට එන පොට්ටබ්බ රූපත්, පාස රූපත්, මනසට එන ධම්ම රූපත්, ඒ වගේම ප්‍රිය මනාප රූපත්, අප්‍රිය අමිහිරි රූපත්, අදුක්කම අසුක රූපත් යං රූපේ. එතකොට ඒ වගේම අතීත, වර්තමාන, අනාගත, දුර ළඟ, සියුම් ඝන, අධ්‍යාත්මික, බහිද්ද, හීන ප්‍රනීත 11 ආකාර වූ රූපත් කෙනෙක් තුල බැම්මකට සම්බන්ධ වීමකට, සමුදය සකස් වීමකට, අනුසය ඉපදීමකට හේතු වෙනවා. යම් කිසි කෙනෙක් යම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය වුණොත් අර ආනපාන සති සමාධිය වඩනකොට අර නන්දිම් පජහති වෙනවා. මේක අර මුල අනුදම්ම සූත්‍ර තුනේ තියෙන්නේ ඒක. එනිසා මේ අගම රූ සූත්‍රය මේක ඇත්ත වශයෙන්ම තියෙන්න ඕන මුල සූත්‍ර තුන කියලා ඊගාවට ආවනම් තමයි මේක හරියටම තේරෙන්නේ. යං රූපේ අනිත්‍යානුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජහති වුණානම්, යං රූපේ දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති වුණානම්, යං රූපේ අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති වුණානම්, ඒකේ ප්‍රතිඵලය තමයි යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරේ. ඉතින් ඒකයි මං කිව්වේ මේ හතරම, මේ අනුධම්ම සූත්‍ර හතරම එකටම අපි තේරුම් ගන්න ඕන. මේ අවසාන ප්‍රතිඵලය තමයි මුලටම ගෙනල්ලා පෙන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා කෙනෙකුට යම් රූපයකට ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණු වන එක ප්‍රිය රූපයකට සංකාරයක් හෝ අප්‍රිය රූපයකට සංකාරයක්. ප්‍රිය රූපයට රාගයෙන් තණ්හානුසය උපදින සංකාරයක්. අප්‍රිය රූපයෙන් ද්වේෂයක් උපදින, ගැටීමක් උපදින, දෙවෙනි වේශයෙන් වූ ගැටීමකට හේතු වෙන සම්බන්ධයක් සංකාරයක් සමුදය බිහිවීම. තුන්වෙනි ස්වරූපයෙන් අර අදුක්කමාසුක මැනමැන අර පළවෙනි සංකාරය සිද්ධ වෙන්නේ පිනවා පිනවා. දෙවෙනි සංකාරයේ ද්වේෂය සිද්ධ වෙන්නේ විඳවා විඳවා. තුන්වෙනි එක මැනමැන. එනිසා සෑම පුද්ගලයෙක්ම යමක් ඇහෙන් දැක්ක රූපයක්, කනට ලැබුණු ශබ්ද රූපයක් පිනවා පිනවා ඒ ඇහැට කනට නාසයට දිවට කයට මනට හෝ ඒකක් නැවත අතීත අර දීගංවා එක රස්සංවා. මේ සියලු දේවල් යං රූපේ. ඒ සියලු රූප තමයි විඥානාහාර, සංචේතනාහාර, සම්පස්සාහාර, කබලින්කාර ආහාර, විඥාණයට ආහාර දෙන්නේ. විඥාණයට ආහාර ලැබුණොත් මේ පැවැත්මට උපකාර වන ශක්තියක්, වේගයක්, වේදනාවක්, ආවේගයක් තමන් තුළම උපදිනවා. ඉතින් ඒක නිසා අපි මේ උපාදානය කරගන්නේ, සම්බන්ධ වෙන්නේ ඔය සියලු දේවල් වලට, මේ චතරෝ මහා භූත වලට වගේම අර වේදනා සංඥා චේතනා සංකාර විඥාන පහටම මේ බැඳින්නේ අර නිබ්බිදා බහුලෝ විහෙරේ නැති නිසා. යම් කිසි කෙනෙකුට මේ නිබ්බිදා බහුලෝ විහෙරේ යථා පරිදි යථා භූත ඥාන දර්ශනෙන් අවබෝධ කරගන්න යථා භූත ඥානයක් ලැබෙන්න නම් ඒක නිකම් බෑ. අනිච්ච අනුපස් අර පළවෙනි අනුධම්ම සූත්‍රයේ තියෙන්නේ ඒ සූත්‍ර තුනත් පොඩ්ඩක් කියවුවොත් මේ හතරම එකට තේරුම් ගන්න පුළුවන්. ဒုတိය අනුධම්ම සූත්‍රයේ තියෙන්නේ ධම්මානුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ ආයමනුධම්මෝ හෝති යන් රූපේ අනිත්‍යානුපස්සී විහෙරෙය නිච්ච සංඥා පජහති. අනිත්‍යානුපස්සී විහෙරෙය නිච්ච සංඥා පජහති. ඊගාවකේ තියෙන දුක් යන් රූපේ දුක්ඛානුපස්සී විහෙරෙය, මෙතන දුක්ඛ අනුපස්සී විහෙරෙය. මෙතන තියෙන්නේ අනුපස්සනාව. අනුස්සති වැඩීමෙන් අනුපස්සනා පූර්ණ වෙනවා. අනුපස්සනාව කියන එකේ තේරුම වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන වැරදි දේ, අලුතෙන් එන වැරදි දේ ඒ මොහොතේම හිතෙන් ඉවත් කරනවා නම් ඒ වැරදි දේ අනුපස්සී විහෙරති. එහෙම නැතුව තරහක් ආවට පස්සේ විනාඩි 5කට 10කට පස්සේ මොනවා කළත් ඒක අනුපස්සී විහෙරති වෙන්නේ නැහැ. ඒක අනුපස්සනාවක් වෙන්නේ නැහැ. සමුදය වෙලා අවසන් වුණාම අනුසය උපදිලා ඉවරයි. ඒ නිසා අනුසය පස්සී විහෙරති කරන්න බෑ. අනුපස්සී විහෙරති කරන්න බෑ. ඒ නිසා යං රූපේ අනිත්‍යානුපස්සී විහෙරෙය දුක්ඛානුපස්සී විහෙරෙය අනත්තානුපස්සී විහෙරෙය තේරුම් ගත්තට පස්සේ එකින් එකම අනිත්‍යානුපස්සී විහෙරෙය නිච්ච සංඥා පජහති. යං රූපේ යං වේදනා යං සංඥා යං සංකාර යං විඥානේ පංචස්කන්ධේ කොටස් පහේම අනිත්‍යානුපස්සී විහෙරෙය නිච්ච සංඥා පජහත් දුක්ඛානුපස්සී විහෙරෙය සුඛ සංඥා පජහත් මේ සුඛ සුව සුභ සුචි තියෙන්නේ අර නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න නිසා බලන්න නිසා දකින්න නිසා තීරණය කරන්න නිසා ඒ වගේම අත්තසේ ගන්නේ අනත් විපරිණාමය තේරුම් නොගැනීම නිසා එනිසා මේ අනිත්‍ය අනුපස්සනා කරලා නිච්ච සංඥාව රූප වේදනා සංඥා සංකාර විඥාන පහේම ඉවත් කරන්න පුළුවන් පජහටි ඒ වගේම දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සංඥාව හිතෙන් ඉවත් ඒක අසුභානුස්සතිය ඒ වගේම මෙත්තානුස්සතිය ඒකත් කරන්න පුළුවන් ඒකෙන් ඒ අසුභානුස්සතිය මෙත්තානුස්සතිය සමතේටපත් වූ දේ තමයි අර අනිත්‍ය අනුපස්සනා කරලා දුක්ඛ අනුපස්සනා කරලා අනත්ත අනුපස්සනා කරලා මුල උදුරා දාන්න උපකාර වන විදියට නිබ්බිදා අනුපස්සනා කරන්නේ ඒ නිසා මේ නිබ්බිදා බහුලෝ විහෙරෙය වෙන්න නම් ඒකට අනිත්‍ය දුක්ඛ අනත්ත අනුපස්සනා කරලා නිච්ච සුඛ අට හිතෙන් උදුරා දාන්න හිතෙන් ඉවත් කරන්න හිතෙන් පජාති කරන්න දැන් මේ නිබ්බිදා බහුලෝ විහෙරෙය යම් රූපේ යම් වේදනාය යම් සංඥා යම් සංකාරේ යම් විඥානේ මේ පංචස්කන්ධයේ කොටස් පහම අර අනිත්‍ය දුක්ඛ අනත්ත අනුපස්සනා කරලා නිබ්බිදා බහුලෝ වෙන්නේ යම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය යම් වේදනාය නිබ්බිදා බහුලෝ විහෙරෙය යම් සංඥා නිබ්බිදා බහුලෝ විහෙරෙය යම් සංකාරේසු නිබ්බිදා බහුලෝ විහෙරෙය යම් විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරෙය මේ විහෙරෙය වුණහම යෝ යෝගයන් යමෙක් මේක අර නිබ්බිදා බහුලෝ විහෙරෙය කිව්වේ වෙන් කර කර වැරදි දේ අත්හරින් විහෙරෙය කිව්වේ වැරදි දේ වෙන් කර කර හිතෙන් අස්කිරීම විහෙරෙය. අර වැරදි දේ තමයි ද්වේෂය තරහ වෛරය එක පැත්තකින් රාගය තණ්හාව ආශාව තව පැත්තකින් මානය තව පැත්තකින්. ඒ වැරදි දේ වෙන් කර කර අයින් කරනවට කියනවා විහෙරෙය. අනිත්‍යානුපස්සී විහෙරෙය දුක්ඛානුපස්සී විහෙරෙය අනත්තානුපස්සී විහෙරෙය වැඩුවාම නිබ්බිදා බහුලෝ විහෙරෙය වෙනවා නිබ්බිදා බහුලෝ විහෙරෙය වුණාම රූප වේදනා සංඥා සංකාර විඥාන පහම යමෙක් තුල යෝ ඒ පුද්ගලයා තුල රූපේ නිබ්බිදා බහුලෝ විහර අන්තෝ වෙන් කර කර අත්හැරීම අන්ත වෙනවා අවසන් වෙනවා සියලු දේ ඉතුරු නොවීම ශේෂයක්වත් ඉතුරු නොවීම ඒ වැරදි දේ අත්නරාර ඉවත් කිරීම කරලා අවසන් කරනාම විහරන්තෝ විහෙරෙය කියන්නේ ඒක කරමින් ඉන්නවා විහරන්තෝ කියන්නේ ඒක අවසාන වශයෙන්ම අන්ත කරනවා අවසාන කරනවා එම යන් රූපේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ වේදනාය විහරන්තෝ සංඥා සංකාර විඥානේ නිබ්බිදා බහුලෝ විහරන්තෝ ඒ විහෙරෙය වුණාම විහරන්තෝ වුණාම රූපං පරිජානාති පූර්ණ වශයෙන් ජනිත වීම බිහිවීම නවතිනවා පරිජානාති ඒ අනුව රූපම් පරිජානාති වේදනම් පරිජානාති සංඥම් පරිජානාති සංකාරේ විඥානම් පරිජානාති යෝ රූපම් පරිජානං වේදනා සංඥා සංකාර පරිජානං පරිමුච්ඡති රූපම් පරිමුච්ඡති කියන්නේ පූර්ණ වශයෙන් මිදී නිදහස් වූ අර විතරාගී විතදේශී විතමෝහි තත්වයට හිත පිරිසිදු වූ තත් පිරිසිදු බව පරිමුච්චති පූර්ණ වශයෙන්ම මිදී නිදහස් වීම පරිමුච්චති පරිමුච්චති රූපම්මා පරිමුච්චති වේදනා පරිමුච්චති සංඥා පරිමුච්චති සංකාරේ පරිමුච්චති විඥානම්හා පරිමුච්චති දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධේම පූර්ණ වශයෙන්ම මිදී නිදහස් වුණාම පංචස්කන්ධේම පරිමුච්චති ජාති ජරා මරණේන ශෝක පරිදේවේහි දුක්ඛ දෝමනස්සේහි උපායාසේ අර දුක් දෝමනස් උපායාස ශෝක පරිදේව සියලු දේට හේතුව අර පංචස්කන්ධය ප්‍රියසේ මනාපසේ වටිනාසේ සාරසේ උපාදානය කර ගැනීම. ඒ උපාදානයෙන් මිදී නිදහස් වන්නට නොහැකිවීමයි බැරිවීමයි. එනිසා දැන් ඒක මිදී නිදහස් වෙනවා. කැමැත්තෙන්ම මිදී නිදහස් වෙනවා. වැරදිදේ අර විහරෙය්‍ය විහරන්තෝ විහරස්මිති පරිජානම් පරිමුච්චති මේ ක්‍රමයට අර වැරදි දෙයින් මිදී නිදහස් වෙනවා. වැරදි තමාර තරහ, වැරදි තමාර රාගය, ප්‍රිය දෙයට ඇලීම, වැරදි තමාර මානය, වැරදි සංසන්දනය කළ මැනීම, ඒකෙන් මිදී නිදහස් වෙනවා. නිදහස් වුණාම අර ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සේහි පරිමුච්චති පූර්ණාසයෙන් මිදී නිදහස් වෙනවා. ඒ අනුව පරිමුච්චති දුක්ඛස්මාති වදා මේ දුක් පැවැත්මෙන් සදාටම සහ මුලින්ම මිදී නිදහස් වෙනවා. එහෙමනම් මේකේ ආපහු ගියොත් අපි දුක් පැවැත්මට හේතුව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දුක් ඔය ජාති ජරා මරණ දුක්ඛ දෝමනස්ස වලට හේතුව පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම. පංචස්කන්ධයේ උපාදානයට කර ගැනීමට හේතුව ඒකේ යථාවාදී තථාකාරී බව දන්නේ නැහැ. ඒක අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව දන්නේ නැහැ. ඒ නිසා ඒක නිච්චසේ, සුඛසේ, අත්ථසේ උපාදානය කරගන්න. හරි. හොඳයි. එනම් දැන් මේ නිබ්බිදා බහුලෝ විහෙරෙය විග්‍රහ කළේ අනිච්ච දුක්ඛ අනත්ත බහුලෝ විහෙරෙය වුණහම අනිච්ඡානුපස්සී විහෙරෙය නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරෙය සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරෙය අත්ථ සංඥා පජහති. මේ අනිච්ඡානුපස්සී විහෙරෙය නිච්ච සංඥා පජහති කියන්නේ නැවත ආනපාන සති සමාධිය. අර යහපත් දේ ආශ්‍රය කිරීම අනිච්ඡානුපස්සනා කිරීම. අයහපත් දේ ප්‍රහාණය කිරීම නිච්ච සංඥා පජහති කිරීම. ඒ වගේම තමයි දුක්ඛානුපස්සී විහෙරෙය සුඛ සංඥා පජහති ආනපාන සති සමාධි. අනත්තානුපස්සී විහෙරෙය අත්ථ සංඥා පජහති ආනපාන සති සමාධිය. ඒ තුන දිගටම බහුලව භාවිතා කරනකොට ඒකේ ප්‍රතිඵලය හැටියට අර වැරදි දෙයට තරහට නිච්චසේ බැඳෙන්නේ නැහැ. රාගයට අන්තවාදීසේ නිච්චසේ බැඳෙන්නේ නැහැ. අස්මිමානයට බැඳෙන්නේ නැහැ. මමත්වයෙන් බැඳෙන්නේ නැහැ. ඒ නොබැඳීම තමයි නිබ්බිදා බහුලෝ විහෙරෙය හැටියට ප්‍රතිඵලය ලෙස විග්‍රහ කරන්නේ මේ පළවෙනි අනුධම්ම සූත්‍රය. එතකොට මේ පළවෙනි අනුධම්ම සූත්‍රය අර දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි අනුධම්ම සූත්‍ර තුනේ එකතුවක්. ඒක නිසා ලැබෙන ප්‍රතිඵලයක්. ඒ නිසා දැන් මේක මම හොඳට තේරුම් ගන්න ඕන මේ පින්වතුන්. මේ දුකට හේතුව තමයි මෙතන කියලා තියෙන්නේ. දුකට හේතුව අර ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ අලුතෙන් සකස් කර නිර්මාණ සම්භවಂತಿ සම්භවಂತಿ කියන්නේ අලුතෙන් සකස් කරලා හදාගෙන ප්‍රභවය කරගන්න නිර්මාණය කර ඒ නිර්මාණය කරගන්නේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ප්‍රියයි මනාපයි කියලා එක්ක උපාදානය කරගන්න එක්ක අප්‍රියයි අමිහිරි අකමැති කියලා දෙවෙනි වේශයෙන් ඒකත් උපාදානය එහෙම නැත්නම් පිනව පිනව නෙමෙයි මන මන උපාදානය කරගන්න සංසන්දනය කරගන්න ඒ නිසා මේ ආනපාන සති සමාධිය නිවැරදිව වඩාගෙන යනකොට අර අනිත්‍ය අනුපස්සී විහෙරේ නිත්‍ය සංඥා පජහති වෙනකොට රූපේ රූප වේදනා සංඥා සංකාර විඥානවල දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති වෙනකොට අර පරිමුච්ඡති දුක්ඛම්මා කියන ප්‍රතිඵලය ලැබෙනවා ඒක ලැබෙන්නේ නිබ්බිදා බහුලෝ විහෙරෙය කියන තත්වයට හිතපත් වෙන්න ඕන. එතකොට මේ ආනපාන සති සමාධිය නිවැරදිවම වඩාගෙන යනවා නම් යම් කිසි කෙනෙක් අර යමක් නිත්‍යසේ දකින්නේ නැහැ. සුඛසේ දකින්නේ නැහැ. අත්ත්වසේ දකින්නේ නැහැ. ඒක වැරදි දැක්මක් බව දන්නවා. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අන්නේ යථා භූත ඥාන සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති එතකොට මේ පුද්ගලයෝ පෘථග්ජන පුද්ගලයෝ නිච්චසේ සුඛසේ අත්ථසේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන දකින්නේ උපාදානය කරගන්නේ ඒක නිත්‍යයි සුඛයි අත්තයි කියන වැරදි තීරණයක් දැක්මක් දෘෂ්ටියක් දෘෂ්ටිගත වීමක් තමන් තුළ තියෙන නිසා ඒ දෘෂ්ටිය තමන් ගාවින් ඉවත් වෙනවා අර ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩාගෙන යනකොට බහුලව වඩාගෙන යනකොට දිගටම නොකඩවා වඩාගෙන යනකොට නිබිඩා බහුලෝ විහෙරෙය වෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේ යම් රූපේ යම් වේදනා යම් සංඥා සංකාර විඥාන කිව්වහම මේ පැවැත්ම තුල තියෙන සබ්බ සකල මනාවම අයිති වෙනවා. කිසිම දෙයක් පැවැත්මට උපකාර වන සියලු දේ අයිති වෙනවා යම් රූපේ කිව්වොත්. ඒ නිසා පෘථග්ජන පුද්ගලයෝ මේ ඇහැ කන නාසය දිවකය මන භාවිතා කළා අර රස්සංවා හැටියටත් ඒ ඇහැ කන නාසය දිවකයට අරමුණු වූ අතීත සියලු දේ අතීත වර්තමාන අනාගත දුරළඟ සියුම් ගැන අජ්ජත්තික බහිද්ද හීන ප්‍රනීත වශයෙනුත් දීගංවා එක දීගංවා රස්සංවා හැටියට පෘථග්ජන පුද්ගලයා අර යං රූපේ බැඳිනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන පහටම සාරයි කියලා බැඳිනවා. දැන් ආර්ය ශ්‍රාවකයා මේක නිත්‍ය නැහැ අනිත්‍යයි සුඛ නැහැ දුක්ඛයි අත්ත නැහැ අනත්තයි. ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකයා බැඳින්නේ නැහැ නිබ්බිදා බහුලෝ විහෙරෙය. නිබ්බිදා බහුලෝ විහෙරෙය වුණාට පස්සේ අර විහරන්තෝ පරිඥානං පරිමුච්ඡති. පූර්ණ වශයෙන් එකෙන් මිදී නිදහස් වෙනවා. උපාදානය කරගත්ත දේ හැබැයි පරිහරණය කරන්න පුළුවන් උපාදානයයි නැති වුණේ නැති කරගත්තේ. දැන් මේ හොඳට තේරුම් ගන්න ඕන පරිහරණය නොකර පඤ්චස්කන්ධය රූප වේදනා සංඥා සංකා සංඥා තුන පරිහරණය නොකර කිසි කෙනෙකුට ජීවත් වෙන්න බෑ බුදු කෙනෙකුටවත් අරහත් කෙනෙකුට. නමුත් උපාදානය කරගන්නේ සංකාර කළොත්. සංකාර නොකළොත් සබ්බේ සංකාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති තේරුම් ගත්තොත් දුකෙන් මිදෙනවා. නිබ්බිදා වෙනවා. ඒ අනුව ඒකෙන් මිදී නිදහස් වෙනවා සහ මුලින්. මේක තමයි නිවන. මේක තමයි ධර්මය. ඒ අනුව දැන් මේ අවසානයේ තියෙන්නේ චතුත්ථ අනුධම්ම සූත්‍රය අනත් අනුපස්සී විහෙරති. මේක නම් ටිකක් විග්‍රහ කළා තියෙනවා. ධම්මානුධම්ම පටිපස්සන් පටිපන්නස්ස බික්කුණෝ අයමානුධම්මෝ හෝති යන් රූපය අනත්තානුපස්සී විහෙරති අත් සංඥා පජහති. වේදනානුපස්සී විහෙරති අනත්තානුපස්සී විහෙරති සංකාර සංඥා සංකාර විඥාන පහේම. ඒ අනුව පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමීති. දැන් මේක තේරුම් ගන්නේ සුතවත් අරිය ශ්‍රාවකයෝ. මේ සුතවත් නොවන අසුතවත් පෘථග්ජන පුද්ගලයෙකුට මේ පැවැත්ම තුළ තියෙන ඇහැට ප්‍රිය මනාප, කනට ප්‍රිය මනාප, නාසයට ප්‍රිය මනාප, දිවට රස, කයට මනසට, හයටම ප්‍රිය මනාප රූප නිච්චසේ සුඛසේ අත්තසේ දකින්න. පෘථග්ජන පුද්ගලයා සියලු ප්‍රිය මනාප රූප නිච්චසේ සුඛසේ අත්තසේ ප්‍රිය මනාපසේ දකිනවා. ඒ දැක්ක නිසයි ඒකට බැඳින්නේ. ඒ දැක්ක දේ තියෙන ආදීනව අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං දකින්න බෑ අසුතවත් පෘථග්ජන පුද්ගලයා. දැන් සුතවත් අරිය ශ්‍රාවකයා අර හේතුඵල ධහමට බහාගලපා බලනවා, ණය විනයට සසඳා බලනවා. මේ හේතුඵල ධහමට සසඳා ගලපා බලා ණය විනයට සසඳා බලනකොට ඒකේ තියෙන නිච්ච බව පිටෙන් අයින් වෙනවා. ඒකේ අනිච්ච අනුපස්සනා කරන්න පුළුවන් වෙනවා. ඒක සැපක් නැහැ, කෙලවර වෙන්නේ දුකෙන්. දුක්ඛ අනුපස්සනා කරනවා. ඒක මම කොට, මගේ කොට, මගේ වසඟේ, මගේ පාලනේ පවත්වන්න බෑ. ඒ නිසා විපරිණාමයටපත් වෙන බව දැකලා අනත්ත අනුපස්සනා කරලා අත්ත් සංඥාව ඉවත් වෙනවා. එහෙම අර නිත්‍ය සුඛාත්ත හිතෙන් ඉවත් වුණාම තමයි නිබ්බිදා බහුලෝ විහෙරෙය වෙන්නේ. මේක හොඳට තේරුම් ගත යුතුයි. නමුත් අසුතවත් පෘථග්ජනය රූපං නිච්චතු, වේදනා නිච්චතු, ඒ වගේම සංඥා සංකාර විඥාන නිච්චතෝ සුඛතෝ අත්තතෝ හැටියටයි ගන්න. දැන් ආර්ය ශ්‍රාවකයා ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩනවා කියන්නේ අර තරහින් ආස්වාදයක් ලබන්නේ. ඒක වැරද්දක් තියෙන බව දැකලා ඒකෙන් නිබ්බිදා වෙනවා. අර ප්‍රියමනාපදේ පිනවා පිනවා ආස්වාදනය කරන්න ඒක කෙලවර දුක බව, ඒක අවසන් වෙන්නේ දුකෙන් බව දන්නවා. ඒ නිසා ඒක බැඳින්නේ නැහැ, නිබ්බිදා වෙනවා. ඒ වගේම අර මේ ප්‍රියා ප්‍රියා අතර මැනීම මැන මැන ආස්වාදයක් ලබන්නේ ඒකෙත් නිබ්බිදා වෙනවා. ඒ අනුව අර මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, අනුස්සති අතර ආනපානසති සමාධිය හැටියට වඩනකොට අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කරලා නිච්ච සුඛාත්ත හිතෙන් පජාති කරලා නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙනවා. නිබ්බිදා බහුලෝ විහෙරෙය වෙනවා. මේක තමයි මේ අනුධම්ම සූත්‍ර හතරේ හරය. මේක තමයි අවසාන වශයෙන් නිවනට උපකාර වන දේ. මේක තේරුම් ගන්නටයි මේ සියලු දවස් හතේ සියලු දේ කියා දුන්නේ ප්‍රායෝගිකව මේ වැඩසටහන කියා දුන්නේ කලේ ප්‍රායෝගික උනේ තමන් මෙතෙක් සංසාරේ වැරදි දේවල් වලට ඒවා ප්‍රිය මනාපසේ දිගටම නිච්චසේ සුඛසේ අත්තසේ තමන්ගේ වශයෙන් තමන්ගේ කැමැත්ත අනුව තමන්ට අවශ්‍ය පරිදි ඍෂි පරිදි මනාප පරිදි ඒවා පවතී නවතී කියන වැරදි තීරණයක් මතයි ඔය සියලු දේ සබ්බ සකල මනාවම උපාදානය කරගෙන තමන්ගේ සන්තකයේ තමන්ගේ අයිතිය පවත්වන්න නවත්වන්න උත්සාහ ගත්තෙ. දැන් ඒ සියලු දේ පරිහරණය කරනවා හැබැයි ඒවට බැඳින්නේ නැහැ. ඒවට ගැටින්නේ නැහැ. ඒවට ඇලින්නේ නැහැ. ඒවට තණ්හා වෙන්නේ නැහැ. ඒවා උපාදානය කර නොගෙන පරිහරණය කර. ඒකයි ආර්ය ශ්‍රාවකයාගේ හරියට අර නෙළුම් කොළේට වතුර වැටුනහම නෙළුම් කොළේට වතුර උපාදානය කරගන්න උරා ගන්න. නෙළුම් කොළේ වතුර උරා ගන්න. ඒ වගේ තමයි ආර්ය ශ්‍රාවකයාගේ සිට ඒවා පරිහරණය කරනවා උපාදානය කර නොගෙන. ඒක උපාදානය කර නොගන්නේ අර නිච්චසේ සුඛසේ අත්තසේ ඒක පවත්ව ගන්න නවත්ව ගන්න බැරි බව යථා පරිදි තේරුම් ගත්ත නිසායි. ඒකයි කිව්වේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ. මේ වාක්‍යයේ තියෙන්නේ මේ නිබ්බිදා සූත්‍ර හතරේ හරය. නිබ්බින්දති කියේ නිබ්බිදාය බහුල. එනිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. පෘථග්ජන පුද්ගලයා සියලු දේ ප්‍රියමනාප දේ තමන්ගේ කැමැත්ත අනුව තමන්ගේ වශයෙන් තමන්ට ඕන පරිදි ඕන කාලයක් මුළු ජීවිත කාලයම පවත්වා ගන්න පුළුවන් කියලා නවත්ත ගන්න පුළුවන්. මැරුණත් ඒ උපාදානය කරගත්ත දේ අතහරින්න. ඒක තමයි මැරුණාට පස්සේ ආයි උපාදානය නිසා තව තැනක උපදිනවා. දැන් නිබ්බිදා බහුලෝ විහෙරීය වුණොත් ඒ පුද්ගලයා මේ ජීවත් වෙලා ඉන්න කාලෙම ඒකේ උපාදානය හිතෙන් අත්හැරිය. හිතෙන් මෙතෙක්කල් උපාදානය කරගත්ත දේ කරගෙන තිබුණ දේ අත්හැරිය. හිත පිරිසිදු කරගත්ත. එතකොට පිරිසිදු කරගන්න ඕන හිතයි බැඳෙන්නේ හිතෙනුයි. හිතෙන් බැඳුනොත් හිතයි කිලුටු වෙන්නේ. නිසා ඒක හිතෙන් බැඳෙන්නේ නිබ්බිදා බහුලෝ විහෙරීය සත්වයට පත් වුණා. මේක තමයි මේ සූත්‍ර ධර්ම හතර තේරුම. මේක තමයි නිවන අවසාන වශයෙන්. දැන් ඊගාවට තව එක සූත්‍රයක් තියෙනවා. ඒක තමයි අර අනත් ලක්ෂණ සූත්‍රය. ඔය නිබ්බිදා බහුලෝ විහෙරීය අර අනිත්‍යානුපස්සී විහෙරීය නිච්ච සංඥා පජහති දුක්ඛානුපස්සී විහෙරති අනත් සංඥා අනත්තානුපස්සී විහෙරීය මේ සූත්‍ර හතරේ නැවත එකතුව තමයි අනත් ලක්ෂණ සූත්‍රය. අනත් ලක්ෂණ සූත්‍රය ඔය දැන් කිව්ව සූත්‍ර හතරේ නැවත එකතුවක්. අයි කිසිම අලුත් දෙයක් නැහැ. අනත් ලක්ෂණ සූත්‍රයේ ඔය හතරෙම එකතුවක්. දැන් මේ අනත් ලක්ෂණ සූත්‍රය කාටද කවදද කොතැනකදීද කවුද කොහොමද දේශනා කළේ? ඒකත් දැනගන්න ඕනේ. මේ ගෞතම බුද්ධ ශාසනයේ පළමුවන අරහතුන් වහන්සේලා පස්නම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ අරහත් බවට පත් උනේ මොකක් අහලාද? අනත් ලක්ෂණ සූත්‍රය. දැන් බුදුහාමුදුරුවෝ අර ජයසිරි මහ බෝධිය ගාව ඉරිවඩුන්නේ බුද්ධත්වයට පත් වුණා. බුද්ධත්වයට පත් වෙලා තමන් මේ අවබෝධ කරගත්ත මේ ධර්මතාවය මේ අනිච්ච දුක්ඛ අනත් ත්‍රිලක්ෂණය. ඒකයි බුදු කෙනෙක් අවබෝධ කරගන්න. නැතුව මේ වෙන මොකක්වත් නෙමෙයි. බුදු කෙනෙක් අවබෝධ කරගන්න ධර්මතාවය තමයි අනිච්ච දුක්ඛ අනත්. මේ අනිච්ච දුක්ඛ අනත් යථා පරිදි අවබෝධ කරගන්න තමයි පටිච්ච සමුප්පාද ධර්මය තියෙන ධර්මතාවය. ඒ පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ත්‍රිපරිවට්ටයක් හැටියට බුදුහාමුදුරුවෝ අර පසක්කොට මුලමැදාග පහදා තේරුම් ගත්තට පස්සේ බුද්ධත්වයට පත් වුණාට ඒක තව කෙනෙකුට දේශනා කරන්න අවශ්‍ය පරිදි සකස් කරගත්තා. ඒ සකස් කරගන්න ඒ බුද්ධත්වයට පත් වූ බෝධීන් වහන්සේ ගාවම තව දවස් 24ක් ඒක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඒ සද්ධර්මය හේතුඵල ධර්මයට බහගල්පා බලන හැටි කල්පනා කළා. ඒක ඊට පස්සේ දැන් දේශනා කරන්න තව කෙනෙකුට කියා දෙන්න පුළුවන් විදිහට දවස් 24ක් යනකොට ඒක පසක් කොට දැක්කා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කල්පනා කළා කාටද මං මේ ධර්මය දේශනා කරන්න කියලා. බැලුවා තමන්ට මේ අවුරුදු 6ක් තුල අර දුෂ්කර ක්‍රියා කරන කාලේ තමන්ට නොයෙකුත් ගුරුවරු හිටියා. උද්දකරාම පුත්‍ර ආලාර කාලාමල වගේ එයා දිහා බැලුවා. එයයි දැන් නැති වෙලා මැරිලා අසඤ්ඤතලයට ගිහිල්ලා. ඊට පස්සේ අවසාන වශයෙන් අවසාන අවුරුද්දේ මුල් කාලේ හිටියේ පස්වග මහණුන් එක්කලා කොණ්ඩඤ්ඤ පද්දිය වප්ප මහානාම අස්සජි. ඒගොල්ලෝ ගැන බැලුවාම ඒගොල්ලෝ ඉන්නවා අර ඉසිපතන ආරාම ඉසිම් බැස්සගල. ඒ ගමන අර හිරිවඩුන්නේ ඉඳන් එදා පාරක් තිබුණා වෙළෙන්දුන් එන වෙළඳාම් කරපු. ඒ කාලේ තිබුණේ මේ කරත්තවල මේ ගැල්වල බඩු අරගෙන එනවා වෙළඳාම් කරන්න. ඔය නදියක් තිබුණා ගඟක් තිබුණා. ඒ කාලේ ඔය ගඟ තමයි නිරංජනා ගඟ. මහවැලි ගඟට වඩා අද මහවැලි ගඟට වඩා බොහොම විශාල ගඟක්. ඒ ගඟ ඔය මහනුවර ඉඳන් මාතලේ කඳු ඇටියෙන් කෝකිලායි කලපුව දක්වා ගලාගෙන ගිය ගඟක්. ඒක තමයි ලංකාවේ තිබුණ එළබිමේ තිබුණ ලොකුම ගඟ. ඔය ගඟ පරාක්‍රමබාහු රජුව 14 පොලකින් වහලා හැරෙව්වා. පළවෙනි වරට ඇල හැරින් වැහුවා. දැන් ওই මොරගහ කන්ද ජලාශය හදලා තියෙන අනිත් පැත්තට ගෙනියන්න ඇල හැරින් වැහුවා. කන්දල මෙවැව හදලා, ඉනාමල් මෙවැව හදලා, හිරිවඩුන් මෙවැව හදලා, ඊට පස්සේ පඩිකාර මඩුවෙන් ගහලා, කුරුළු වැව හදලා, නික වැව හදලා, වාහල් කර වැව හදලා, වැව 14ක් වහලා, ගඟ වහලා වැව හදුවා. වැව හැදුවා. එතකොට අර ගඟ නැති වුණා. ඒකයි උනේ. හැබැයි අදත් ගඟ තියෙනවා යාන් ඔය කුරුළු ඔය හැටියට. ඔය දිගේ තමයි වෙළෙන්දෝ ගියේ ආවේ බඩුගෙන ආවේ. මේ යනකොට සමහර තපස්සු බල්ලුක හම්බුනේ. ඒ වගේම අර තව ආජීවකෙක් හම්බුණා උපක කියලා. එහෙම ගඟ දිගේ ගියා පහළට. යනකොට තමයි ඔය ඊට පස්සේ වාහල්කඩ කියන තැනින් ගඟෙන් අනිත් පැත්තට එගොඩ වෙලා එතනින් ගියා ඉසිපතන ආරාමයට ඉසිම් බැස්ත ගල. ගිහිල්ලා මේ පස්වග මහන්න විශ්වාස කළේ නෑ බුදුහාමුදුරුව බුදු වෙලා කියලා. ඒක සාධාරණයි. මොකද ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ ඒ මිනිස්සු හැබැයි අභිඥාලාභී. ඉදි ප්‍රාතිහාර පාන්න පුළුවන් අෂ්ටාභිඥාලාභී කොණ්ඩඤ්ඤ බමුණන්ටවත් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ බව තේරුම් ගන්න බෑ. ඉතින් පෘථග්ජන පුද්ගලයෙක් කොහොමද යම් කිසි කෙනෙක් මගපල ලැබුවාම තේරුම් ගන්න. ඒක නිසා පස් දෙනාම කතා වුණා බුදු වෙන්නයි උත්සාහ කළේ. බුදු වෙන්න බැරුව ආපහු වෙනවා. අපි මොකක් සැලකිල්ලක් නැහැ. පුටුවක් විතරක් ආසනයක් විතරක් පනවමු කියලා. නමුත් බුදුහාමුදුරුව අර සම්මුඛ චෛත්‍ය ගාවට පස්සේ කාලෙක ඒ දෙපිරිස සම්මුඛ වූ තැන සම්මුඛ චෛත්‍යයක් හැදුවා. ඒක හිසුම් බැස කළ අදත් තියෙනවා. ඒ සම්මුඛ චෛත්‍ය ගාවට ඇහිලා පිළිගත්තා. පිළි අරගෙන එදා හිසුම් බැස කළ ලොකු ගුහා දෙකක් තිබුණා. ඒ ගුහාවල තමා පස්වග මහණුන් හිටියේ, ජීවත් වුණේ. ඒකට එක්කන් ගිහිල්ලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දවස් 22ක් අර පස් දෙනාට මේ බුදුහාමුදුරුවෝ තේරුම් ගත්ත, අවබෝධ කරගත්ත අර අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේ මග, මේ භව උදුරා දමන මග කියා දුන්නා. ත්‍රිපිටකයේ අරිය පරිශන සූත්‍රයේ, පාරතරාසි සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. දෙන්නෙක්ව පිණ්ඩපාතේ ඇරියා, අනිත් තුන් දෙනාට කියා දුන්නා. ඊගව දවසේ අනිත් තුන් දෙනාව පිණ්ඩපාතේ ඇරියා, අර දෙන්නට කියා දුන්නා. ඔහොම හවසරි ඔක්කොටම කියා දුන්නා. ඔහොම දවස් 22ක් මේ සියලු ධර්මය කියා දුන්නා. ටික ටික යථා පරිදි කියා දුන්නා. කියා දුන්නට පස්සේ අවසාන වශයෙන් තමා අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙන සත්‍ය විභංගයේ ඔය අවසාන කොටස තමා චතුරාර්ය සත්‍ය විග්‍රහය ධම්මචක්කප්පවත්තන සූත්‍රය හැටියට දේශනා කළේ. ඒ දේශනාවේදී කොණ්ඩඤ්ඤ වමුණ විතරයි අර අඤ්ඤතාවීන්ද්‍රිය මතු කරගෙන අර මඤ්ඤතාවේ කපලා දාලා අඤ්ඤතාවේට පත් වුනේ. විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි උනේ. අර දැහම් ඇස පහදා ගත්තේ එක බමුණයි, කොණ්ඩඤ්ඤ බමුණ විතරයි. තව හතර දෙනෙක් හිටියා. අර අස්සජි මහානාම ඒගොල්ලන්ට ඒ පළවෙනි වර ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළාට ඒ අයට මලකඩ කැඩුනේ නැහැ. එයා විරජං වීත මලං උනේ නැහැ. එයාගේ දහම් ඇස පෑදුනේ නැහැ. ධම්මචක්කම් උදපාදි උනේ නැහැ. එයාගේ අඤ්ඤතාවීන්ද්‍රිය මතු උනේ නැහැ. හැබැයි ඒ අයත් ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් අභිඥාලාභී පම්. ඊට පස්සේ තව දවස් කීපයක් ඉතුරු නැවත මේ කරුණු පහදා දීලා කීපවරක් අර ඉතුරු හතර දෙනාවත් සෝතාපට්ටි ඵලයට පත් කළා. සෝතාපට්ටි ඵලයට පත් කළාම දැන් පස් දෙනාම පළවෙනි කඩේම සමත් වෙලා දැන් අර අඤ්ඤතාවීන්ද්‍රිය මතු වෙලා දැන් මගඵලලාභීන් හැටියට සෝතාපට්ටි ඵලයට පත් වුණා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පස් දිනාවම එකතු කරලා මේ අනිච්ච දුක්ඛ අනාත්ත නිච්ච සුඛ අට ත්‍රිලක්ෂණය පිළිබඳව දේශනා කළ සූත්‍රය තමයි අනත්ත ලක්ෂණ. කන කියන්නේ කපා දමන හැටි. සදාටම සහ මුලින්ම කෙලෙස් බැමි තුන කපා දමන්නට උපකාර වූ සූත්‍රය අනත්ත ලක්ෂණ. මේකේ තියෙන්නේ අර අනිත්‍යානුපස්සී, දුක්ඛානුපස්සී, අනත්තානුපස්සී වඩලා නිත්‍ය සුඛාර්ථ ඉවත් කළා, නිබ්බිදානුපස්සී විහරති වීමමයි. දැන් අපි බලමු මොකද්ද මේ අනත්ත ලක්ෂණ සූත්‍රය. දැන් මේක තියෙන්නේ අනිච්ච අනුපස්සී, දුක්ඛානුපස්සී විහරති කියා දුන්නට පස්සේ අවසාන එක තමයි අනත්ත අනුපස්සී විහරති. දැන් මේ මහා අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙනවා රූපං භික්කවේ අනත්තා රූපංච ඉදං භික්කවේ අත්තා අබවිස්ස. රූපංච ඉදං කිව්වේ ප්‍රියමනාප වූ, කැමති වූ රූපයක් අත්තා අභවිස්ස තමන්ගේ කැමැත්තානුව මනාපයානුව අස්මිමානයෙන් උපාදානය කරගන ඒ ස්වරූපයෙන් ස්වභාවයෙන්ම ඇත්තසේ පවත්වන්න බෑ. රූපම් භික්කවේ අනත්තා නයිඩං රූපං ආබාදාය සංවත්ති. යම්කිසි කෙනෙක් ඒ රූපය නිච්චසේ සුකසේ අත්තසේ උපාදානය කරගත්තනම් නයිඩං රූපං ආබාදාය සංවත්ති. ඒ පුද්ගලයාට අර දුක ආබාධය අර නොයෙකුත් ආකාරයේ දුක් දෝමනස් සියලු දේ තමයි එකතු ආබාධය. ඒවා ඒ පුද්ගලයා උරුම කරගන්න අයිති කරගන්න. ඒ නිසාම දුකට පත් වෙනවා. ලබ්බේතජ රූපං රූපේ ඒවං රූපං හෝති ඒවං මේ රූපං මා අහෝසීති. ඒ රූපය අර සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ වෙනවා. ඒක තමයි ඒවං මේ රූපං මා අහෝසි. ඒක තමන්ගෙන් තමන්ට කැමතිසේ පාටන්න නවත්තන්න බෑ. ඒක අහෝසි වෙනවා. යස්මාචකෝ භික්කවේ මේක යථා පරිදි යමෙක් තේරුම් ගත්තා නම් රූපං අනත්ත බව තස්මා රූපං ආබාධ අර අත්තසේ ගන්නෙ නෑ. ඒ අනුව ඒ පුද්ගලයා සියලු ආබාධ වලින් සියලු දුක් දොම්නස් වලින් උපාදානයෙන් මිදෙනවා. ඒක නිසා රූපංච අනත්තා රූපංච ඉදම් භික්කවේ අත්තා අභවිස්ස. මේ ආනපාන ආයිසරය අත්තා අභවිස්ස අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති. ඊළඟට අර රූපය ගැන කිව්වේ වේදනාව ගැන ඊගාවට කියනවා වේදනා අනත්තා. ඊට පස්සේ සංඥා අනත්තා සංඛාරා අනත්තා විඥානං අනත්තා. මේ පංචස්කන්ධයමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන අත්තසේ පවත්වන්න බෑ අනත්තයි. අත්තසේ පවත්වන්න ගියොත් යම් කිසි කෙනෙකුට දුක උරුම වෙනවා. අර ප්‍රතිවිපාක ඵලවිපාක වැඩිසේ උරුම වෙනවා. ඒ නිසා යමෙකුට මේකෙන් මිදී නිදහස් වීමයි අනත්ත අනුපස්සනා කරලා කරන්න පුළුවන් වෙන්නේ. මේක බුදුහාමුදුරුව මේ අනත්ත ගැන රූප වේදනා සංඥා සංකාර දැන් මේට ඉස්සෙල්ලා නිත්‍ය සුඛ අත්ත ගැන මුලින් කියලා තිබ්බා. නිත්‍ය ගැනත් රූප වේදනා සංඥා අනිත්‍ය ගැනත් කියලා තිබ්බා. දුක්ඛ ගැනත් කිව්වා. මේ අවසානික තමයි අනත්ත. එතකොට අනිත්‍යානුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජහති කිව්වා. දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති කිව්වා. අනත්තානුපස්සී විහෙරති අර සූත්‍ර තුනේ තියෙන දේම කියලා අනත්ත අවසාන වශයෙන් කිව්වා. දැන් මෙහෙම ඒ පහ පිළිබඳවම රූප වේදනා සංඥා සංකාර විඥාන නිත්‍ය නැහැ අනිත්‍යයි. සුඛ නැහැ දුක්ඛයි. අත්ත නැහැ අනත්තයි. මේක පිළිබඳව යථා පරිදි විග්‍රහයක් කළා. මේක තමයි පරම සත්‍ය. මේක තමයි ඇත්ත. මේක තමයි දුකෙන් මිදෙන්නට මඟ. යමෙක් තේරුම් ගත්තොත් මේ පැවැත්ම තුළ පංචස්කන්ධය තුළ අපි උපාදානය කරගන්නා කැමතිසේ නිච්චසේ සුඛසේ අත්තසේ පවත්ව ගන්නට නවත්ව ගන්නට පුළුවන් ධර්මතාවයක් ලෝකයේ තුල කොතනකවත් කොහොමවත් නැහැ. මේ කරුණු කීපය සාමුලින්ම බුදුහාමුදුරුවෝ පස්වගමානුන්ට විග්‍රහ කළා, විස්තර කළා, පැහැදිලි කළා. පැහැදිලි කරලා දවස් දෙකක් තුනක් පැහැදිලි කරන්න ඇති. පැහැදිලි කළා පස් දෙනාවම කැඳෙව්වා. මේ පස් දෙනාවම කැඳවලා බුදුහාමුදුරුවෝ දැන් ටෙස්ට් එකක් දෙනවා, විභාගයක් දෙනවා. ප්‍රශ්න ඒක අර වාචික ටෙස්ට් එකක්. ලිඛිත නෙමෙයි වාචිකව දැන් පස් දෙනාවම කැඳවලා දැන් අනිච්ච දුක්ඛ අනත්ත හොඳට කියා දීලා තියෙනවා. දැන් ඔන්න ප්‍රශ්න අහනවා. එකින් එක බුදුහාමුදුරුවෝ ප්‍රශ්න අහනවා. පළවෙනි ප්‍රශ්නේ තං කිං මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡාවා අනිච්ඡං. රූපං නිච්ඡං වා අනිත්‍ය tankin manyata tamange kemattu anuwa priyamanapa rupayak taman upadanaya karagattot eka nichchase pawattanna puluwanda eka nichchase pawattanna berida kiyala ehuwa ha den tamanta priyamanapa rupayak upadanaya karagattot kemattenma eka nichchase pawatinawada nichchase pawattanna berida nichchanwa anichchanwa passagamanun pasdenama uttara dunna anichchan bante nichchase pawattanna ba deweni prashne yam pana nichchan yam deyak ehema nichchase pawattanna berinam yamik e wage deyak upadanaya karagattot වැරදි චේතනාවක් ඇතුව නිච්චසේ එක දුක්ඛංවා සුඛංවා එක දුකක්ද සැපයක්ද කියලා ඇහුවා. පස්වගමහනුන් කිව්වා දුක්ඛං බන්ති. ඒක උපාදානය කරගන්නේ අල්ලගත්තේ අයිති කරගත්තේ එකතු කරගත්තේ සැපක් බලාපොරොත්තු වෙන. හැබැයි ඒකෙන් ලැබෙන්නේ උරුම වෙන්නේ අයිති වෙන්නේ සැපක්ද දුකක්ද කියලා ඇහුවා. දුක්ඛං වන්තේ කිව්වා. දැන් පස් දෙනාම මේක තේරුම් ගත්තා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ අහනවා යම් පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං යම් පනා නිච්ඡං විපරිණාම ධම්මං මේ අනත්ත වෙනුවට තියෙන්නේ විපරිණාම ධම්මං යම් පනා නිච්ඡං පනා කිව්වේ අර කැමැතිසේ තමන්ගේ අවශ්‍යතාවය අනුව ඒක ප්‍රියමනාප භවෙන් අල්ලගත්තනම් ඒක දුකටපත් වෙනවනම් ඒක විපරිණාමයටපත් වෙනවනම් ඒක කල්ලන්නුතං සමනුප්පස්සිතුං ඒතං මම හේසෝමස්මි හේසෝමේ අත්තාති එය මගේ කොට මම කොට මගේ වසඟේ මගේ කැමැත්ත අනුව පවත්තන්න පුළුවන්ද පවත්ත ගන්න නවත්ත ගන්න පුළුවන්ද බැරිද කියලා ඇහුවා. පස්වගමන් කිව්වා මේ විපරිණාමයට පත් වෙනවනම් ඒක තමයි අනත්ත අනත්ත වෙනුවට මෙතන පාවිච්චි කළ වචනේ විපරිණාමය. අර ඊයේ සත්තාන කුසල සූත්‍රයේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම ඒකමයි මෙතනත්. එහෙනම් මේ අනත්ත කියන වචනේ නෙමෙයි බුදුහාමුදුරුව වැඩගත් සියලු සූත්‍රවල දාලා තියෙන්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ ඊට සමාන වූ විපරිණාම ධම්ම. එතකොට මේකේ මේ අනාත්ම කතාවක් නෑ තියෙන්නේ අපි යමක් උපාදානය කරගත්තාම හිතෙන් රූප වේදනා සංඥා ඒක විපරිණාමය වෙනවා. වේලාව කාලය ගත වීමත් සමග ලෝකෙ භ්‍රමණය වීමත් සමග එහෙමනම් එහෙම දෙයක් අල්ලගන්න සුදුසුද පවත්වන්න පුළුවන්ද කියලා ඇහුවා. පස්වගමහනුන් කියන නො හේතං බන්ති මේ රූපය ගැන ප්‍රශ්න තුනක් ඇහුවා. නිච්ඡංවා අනිච්ඡංවා සුඛංවා දුක්ඛංවා අර විපරිණාම ධම්මනම් කල්ලන්නු සමනුප්පස්සිතං ඒතං මම ඒසෝ හමත්මිය අත්තාති. පස්වගමහනුන් ප්‍රශ්න තුනටම නිවැරදි පිළිතුර තමන් පසක් කොටගත් පරිදි දුන්නා. ඊළඟට වේදනාව පිළිබඳවත් ඔය ප්‍රශ්න දුම ඇහුවා. යං තංකින් මඤ්ඤත භික්කවේ වේදනා නිච්ඡංවා අනිච්ඡංවා. ඊට පස්සේ සංඛාර සංඥා සංඛාර විඥාන පිළිබඳව පහ පිළිබඳවම ප්‍රශ්න තුනක් ඇහුවා. නිච්ඡංවා අනිච්ඡංවා සුඛංවා දුක්ඛංවා ඒසෝමේ මමත්වයෙන් මගේ කොට විපරිණාමයට පත්වෙන දෙයක් මම කොට ගත්තොත් එකෙන් මේ එක අල්ලගන්න පවත්ව ගන්න පුළුවන්ද. ඒ ප්‍රශ්න දැන් පස්වරක් තුන පහළොවයි. ප්‍රශ්න පහළවටම උත්තර ලබා ගන්න. ඊළඟට තව එහාට යනවා. මෙහෙම විඥානය ගැන ප්‍රශ්නයක් ඇහුවා. ඊළඟට තස්මාතිය භික්කවේ යං කිංචි රූපං අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්ත බහිද්ද ඕලාරික සුකුම හීන ප්‍රනීත දුරේ සන්තිකය. අර එකොළහක් යං රූප එකොළහක්. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුරරූප, ළඟරූප, අජ්ජත්තික රූප, බාහිර රූප, සුකුම රූප, ඕලාරික රූප, හීන රූප, ප්‍රනීත රූප. නිච්චංවා අනිච්චංවා ඒ ප්‍රශ්නය එකොළහටම පිළිතුරු ලබාගත්. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන එකොළොස් වරක් පහ පනස් පහයි. ඒ පනස් පහටමත් උත්තර ලබාගත්. එතකොට දැන් අර ඉස්සෙල්ලා පොදුවේ රූප වේදනා සංඥා සංකාර අර රසංවා හැටියට දැන් දීගංවා හැටියට මේක මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබාගත්. පිළිතුරු ලබාගත්තහම දැන් මේ අවසාන අර විඥානය ගැන ප්‍රශ්නය තමානි පිටේ තියෙන්නේ. යංකින්ච විඥානං අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්ත බහිද්ද ඕලාරික සුකුම දුරේ සන්තිකවා සබ්බං විඥානං නේතං මම නේසෝ අමතු න මේසෝ අත්තාති. ඒව මේතං මේ අනුව ඒ පස්වග මහණුන් ඒ සියලු ධර්මතාවයන් පිළිබඳව ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යථා භූත ඥාන දර්ශනයෙන් මේ සියලු දේවල් ගැන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පඤ්චස්කන්ධය ඕලාරික වශයෙන් පමණක් නෙමෙයි අර අතීත වර්තමාන අනාගත දුර ළඟ සියුම් ඝන අජ්ජත්තික බාහිර හීන ප්‍රනීත සියලු එකලස ආකාර වූ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැනත් යථා භූත ඥාන දර්ශනයෙන් යථා පරිදි ඇත්ත ඇති හැටියට දැනගත්තා. දැන් බුදුහාමුදුරුව අහනවා ඒවං පස්සං. දැන් මේ පසක් කොට මේ අනිච්ච දුක්ඛ අනාත්ම මේ සියලු ප්‍රශ්නවලට උත්තර ලබා ගත්තාම ඒ අනුව ඒවං පස්සං සුතවා අරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති. රූපස්මින්පි නිබ්බින්දති. වේදනායපි නිබ්බින්දති. සංඥායපි නිබ්බින්දති. සංකාරේසු නිබ්බින්දති. විඥානස්මින්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති. විමුක්තස්මින් විමුක්තිමිති ඥානං හෝති. කීනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති. එතකොට මේ පස්වග මහණුන් මේ අනිච්ච දුක්ඛ අනාත්ම යථා භූත ඥාන දර්ශනයෙන් අවබෝධ කර ගැනීම නිසයි අර නිබ්බිදා බහුලෝ වුණේ. අර මිටි ඉස්සෙල්ලා කියපු අනුධම්ම සූත්‍ර හතරේ හරයමයි මෙතනක් තියෙන්නේ. නිබ්බිදා තමා අර නිබ්බිදා බහුලෝ තමා රූපස්මින් පිනිබ්බින්දති වේදනාය පිනිබ්බින්දති සංඥා යපි ප්‍රිය අප්‍රිය දෙකටම මේක. ඒ නිසා ප්‍රිය අප්‍රිය දෙකටම බැඳින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ නිබ්බින්දති නිබ්බින්දං නිබ්බින්දති ඊට පස්සේ විරාගා ඊට පස්සේ නිරෝධා ඊට පස්සේ පටිනිස්සංගා. ඒකම තමයි අර නිබ්බින්දං විරජ්ජති විරාගං විමුච්ඡති කිව්වේ. විමුච්ඡති කියන එක තමාර විරාගානුපස්සනා නිරෝධානුපස්සනා පටිනිස්සග්ගානුපස්සනා ඒ අනුව සබ්බූපදි පටිනිස්සග්ග. ඒ අනුව තමා අරහත්ත්වයට පත්ුනේ. කීනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති. මේ අරහතුන් වහන්සේගේ නියත ලක්ෂණ පහ. කීනා ජාති අර කීනම් පුරාණං කීනා ජාති නැවත උපතක් කිසි දවසක නොලැබෙන ආකාරයට නිබ්බින්දති. බැඳුනේ නැහැ පංචස්කන්ධේ. අයි කර්ම බීජ සකස් කරන්නේ නැහැ. අනුසය සකස් කරන්නේ. කීනා ජාති. උසිතම් බ්‍රහ්මචර්යම්. එනිසා අර බුසිතම් වෙන් වූ සිත. එනිසා බ්‍රහ්මචර්යාවෙන් අර නියත වශයෙන්ම බ්‍රහ්මචර්යාවේ යදන සිතට කියන උසිතම් බ්‍රහ්මචර්යම්. කතං කරණීයම් කළ යුතු සියල්ල අවසන් කළා නා පරං තවත් තරණය කරන්න ඉතුරු වෙලා නැහැ. තරණය කළා ඕග සියල්ල. නා පරං ඉතත්තායාති පජානං යථා පරිදි දැනගත යුතු සියලු දේ පැවැත්ම තුළ ඇත්ත ඇති හැටියට නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් දැනගත්තා. ඉතත් ආයාති පජානාත්. මේක තමා අරහතුන් වහන්සේගේ ලක්ෂණය. අරහතුන් වහන්සේ කියන්නේ ඒකයි. එනිසා සියලු අරහතුන් වහන්සේලා අර කීනා ජාති පුසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයන් නාපරං ඉතත් ආයාති පජානාත්. ඒ අනුව පංචවග්ගීයේ භික්ෂූන් ඒ ප්‍රශ්නවලට උත්තර ලබාගෙන උත්තර යථා පරිදි තේරුම් ගත්තට පස්සේ අරහත්ත්වයට පත් වුණා. උපසම්පජ්ජ විහෙරති තත්වයට පත් වුණා. දැන් මේ මුලින් කියපු සූත්‍ර හතරෙත් මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ අවසාන යට යථාභූතනානෙන් තේරුම් ගත යුතු දේ මොකද්ද? එක වචනකින් කියලා තියෙනවා. නිබ්බිදාය. මොකද්ද? නිබ්බිදා. නිබ්බිදා කියන්නේ ත්‍රිපිටකයේ පරිවර්තනය කරලා තියෙන්නේ ඔය මේ මෝඩ පරිවර්තකය මොකක් කියලාද? මොකක් කියලාද පරිවර්තනය කරලා තියෙන්නේ? කලකිරි. කල එහෙනම් අරහතුන් වහන්සේ කලකිරි වුණා. ඈ පරිවර්තනය කළ තියෙන ත්‍රිපිටකයේ ලක්ෂ වාරයක් තියෙනවා. ඔය අනත් ලක්ෂණ සූත්‍රයේ පරිවර්තනය කළ තියෙන අනාත්ම ලක්ෂණ කියලා වැරදියට. ඔය නිබ්බිදාය අර රූපස්මින් නිබ්බිදා රූපේ කලකිරි වුණා, වේදනාවේ කලකිරි වුණා. කලකිරීම කියන වචනේ ද්වේෂයක් තියෙන්නේ. ඈ කලකිරීම කියන වචනේ තියෙන්නේ කිසිසේත්ම නිබ්බිදාය කියන්නේ අර බැඳින්නේ නැහැ. මෙතෙක් බැඳි මැදී තිබුණ බැම්මෙන් මිදින් නිදහස් වුණා. කලකිරීම කියන වචනේ සම්පූර්ණයෙන්ම බුද්ධ දේශනාවට නොගැලපෙන වචනයක්. නමුත් මුළු ත්‍රිපිටකයේම ඔය පෘථග්ජන පදපරම මිනිස්සු පරිවර්තනය කළා තියෙන්නේ සෑම තැනකම. අනත්ත ලක්ෂණ සූත්‍රය නෙමෙයි, ඔය අනුධම්ම සූත්‍රවල නෙමෙයි, තව නිබ්බිදාය තියෙනවා. අර සත්තට්ඨාන කුසල සූත්‍ර 1000ක 2000ක තියෙනවා නිබ්බිදාය. හැමකම දාලා තියෙන්නේ කලකිරීම. මේවා තමයි බුද්ධ ධර්මයේ විනාශ කළා කියන්නේ. අර ආනන්තරිය පාප කර්ම කරගන්න දේ. ඒ විතරක් නෙමෙයි, දැන් ඔක්කොම ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාල තාම උගන්න නිබ්බිදාය කියන්නේ කලකිරීම. පටිකුල මනසිකාරය කියන්නේ පිළිකුල් කිරීම. ඕවා බුද්ධ දේශනාවට බුද්ධ භාෂිතයට වැටෙන අර බුද්ධ භාෂිතය ලපිටේ අලපිටේ ආභාෂිතය කිරීම. ආචින්න දේශනාව අනාචින්න කිරීම. ඔයන් තමයි මිනිසුන්ගේ නිවන පැව්වේ ඔය පරිවර්තකය. ඔය පස්සේ කාලෙක අටුවා ලියපු බක පණ්ඩිතය. නිවන වැහුවා තමන්ගේ විතරක් නෙමෙයි අනුන්ගෙත් නිවන වැහුවා. අනිපාර ඔය අනත්ත ලක්ෂණ සූත්‍රයට නම දාලා තියෙන්නේ මොකක් කියලාද? අනාත්ම ලක්ෂණ. ඔය දෙකම වැරදි. සම්පූර්ණම වචන සියලු වචනවල වැරදි අර්ථයක්. කිසි ධර්මයක් නැති, තේරුමක් නැති, හරයක් නැති වචනයක් දාලා තියෙන්නේ. අනාත්ම කියන එක අනත්ත කියන එකට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. ලක්ෂණ කියන එකට ලක්ෂණ කියන එක ලකුණු කියන එක කිසි දෙයකටම ගැලවෙන්නේ නැහැ. කන කියන්නේ කපා දැමියේතු. අර බැමිතුන නිබ්බිදා කියන්නේ කන තමයි. නොබැඳිනවා කියන්නේ කපල බිඳලා දැම්මහම බැමිතුන ආයි බැඳින්නේ නැහැනේ. ඒකයි. හොඳයි දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් තව පැය එකහමාරක් විතර තියෙනවා. දැන් 9:10යි. ඔව් තව පැය එකහමාරක් තියෙනවා. අවසාන මේ භාවනා වැඩසටහනේ අද අවසාන ප්‍රශ්න වාරය. තව ප්‍රශ්න තියෙනවා නම් මොනවා හෝ ඕන කෙනෙකුට අහන්න පුළුවන්.
ගෞරවනීය රහතුන් වහන්ස, මට කමා කර ගැනීම පොඩ්ඩක් පැහැදිලි මදි. ඒක මේ මං හිතන් ඉන්න විදිය හරිද කියලා දැනගන්න ඕනේ. දැන් අපි අතින් මොකක් හරි වරදක් සිද්ධ වුණොත් විඥානේ මම මෙහෙම වරදක් කළා කියලා ඉතිරි වෙලා තියෙනවා. එතකොට අපි කමා කර ගැනීමෙන් ඒකෙන් නිදහස් වෙන එකද සිද්ධ වෙන්නේ? මම හිතන් ඉන්නේ විදිහට
දැන් වරදක් කළොත් ණය වෙනවා, ණය ගෙවන්න වෙනවා. එතකොට කමා කර ගැනීමෙන් වෙන්නේ ඒ ණයෙන් නිදහස් වෙනවා. දැන් ඔයා දැන් මේ ණය වෙනවා කියන්නේ මුදලින් නෙමෙයි, ආර්යෝපවාදයක් කළා. ධර්මයට හෝ ආර්යයන් වහන්සේ කෙනෙකුට හෝ ආර්ය මාර්ගය යන කෙනෙකුට හෝ ඔයාගේ ගුරුවරයෙකුට වැඩිහිටියෙකුට දැන් ඒක අර බුද්ධ දේශනාවේ ණය කියන එක මේ සල්ලි වලින් නෙමෙයි. අර ඔයා වරදක් කළොත් තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් හෝ මොන ආකාරයක වචනයෙන් ක්‍රියාවෙන් සිටිවිල්ලකිනුත් වරදක් කරන්න පුළුවන්. සිටිවිල්ලෙන් තමයි බොහෝ දුරටම වරද කරන්නේ. එතකොට සිටිවිල්ලෙන් වරදක් කරත් යම් ආකාරයක ක්‍රියාවෙන් කතාවෙන් වරදක් කරන එක කාටත් පේනවා. සිටිවිල්ලෙන් වරදක් දැන් අපි හිතුවොත් මොකක් හරි ඔයාට නොගැලපෙන කෙනෙක් කවුරු හරි මොකක් හරි කළාම ඔයා හිතෙන් දේශයක් කරනවා හොඳක් නම් වෙන්න එපා. ඔහොම හිතනවනේ. ඕක ණයවීමක්ද නැද්ද? ණයවීමක්. එතකොට දැන් ඇත්ත වශයෙන්ම එයාගේ හිතේ එහෙම නරකක් තියෙන්නත් නැහැ. හැබැයි ඔයාට ගැළපුණේ නැහැ ඒක. ඒක නිසා ඔයා අර හිතවිල්ලෙන් සමාජ වචනයකින් කරන්න පුළුවන් එන ගහන්න ඕනේ, ණය ගන්න ඕනේ. ඈ? ඔය වෙනවා. ඒවා වචනේ. ඒ වගේම කොනිත් වෙනවා, රවනවා. ඒවා ක්‍රියාවේ. ඒ සියලු ක්‍රියාවෙන් වචනයෙන් සිටිවිල්ලෙන් තුනෙන්ම වරදක් පාපයක් කරන්න පුළුවන්. වැඩිහිටියන්ට, මෞද්‍යපෞම්පියන්ට, ගුරුවරුන්ට, විශේෂයෙන් ආර්යයන් වහන්සේලාට ඊටත් වඩා බලවත් මේ උතුම් නිර්මල නිවන් දකින්න බුද්ධ ධර්මයට. අර වරද තමයි අර නිබ්බිදා කියන එක කලකිරීම කියලා පාවිච්චි කිරීම කොයි තරම් වරදක්ද? කී දෙනෙක් වනම් අමාරුය මේ අපහසුවට අතරමං කිරීමට වුණාද? දැන් මිනිස්සු මුළු බුද්ධ මුළු සිංහල ජාතියම හිටාගෙන ඉන්නේ උගන්වන්නේ දහම් පාසල්වල සියලු ළමයින්ට නිබ්බිදා කියන එක අර පද පරම ලෙස කලකිරීම. හා හරිද ඔක? ණය වෙනවා. ඔක වැරදි අත්‍යයක්, වැරදි ධර්මයක්, කිසි ධර්මයක් නැති අධර්මයක්. බුද්ධ වාචිතයට නොගැලපෙන දේ, බුද්ධ ලපිතයට නොගැලපෙන දේ, ආචින් දේශනාවට නොගැලපෙන දේ. ඒක නිසා ණය වෙනවා. දැන් එහෙම වරදක් කරලා තියෙනවා නම් ඒකට දැන් මේ හිතනුයි කලේ. එතකොට කමා කර ගැනීමෙන් මම දැන හෝ නොදැන හෝ සිතෙන් කයෙන් වචනයෙන් අතීතේ කොයි වෙලාවක හෝ කවදා හෝ කොතනකදී හෝ එහෙම කෙනෙකුට දැන හෝ නොදැන හෝ සිතෙන් කයෙන් වචින් කායේන වාචා චිත්තේන පමාදේන මයාකට මගෙන් වරදක් ප්‍රමාදයක් දෝෂයක් වෙලා තිනවනම් මට කමාව ලැබේවා, කමාව ලැබේවා, කමාව ලැබේවා, කමා කරත්වා, කමා කරත්වා, කමාව කරත්වා. එතකොට ඒක තමන්ගේ පිරිසිදු සිතින් කමා කරගත්තාම තමන්ගේ හිත පිරිසිදු වුණා. ණය මිදී නිදහස් වුණා.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි මොකක් හරි වරදක් දැන් කෑමක් කද්දී අපිට පස්සේ තමයි ආසාවෙන් කනවා. පස්සේ තමයි කල්පනා වෙන්නේ මේක අපි ආස කරලා කෑවේ, උපාදාන කරගෙන කෑවේ කියලා. දැන් එතකොට සිද්ධිය වෙලා ඉවරනේ. ඒ වගේ දෙයකදී මොකද්ද කරන්නේ?
දැන් කෑමක් කනකොට ඒක ප්‍රියමනාපණං කැමතිනම් ඒක ආහාරයේ මටඤ්‍යතාව මාත්‍රයේ ප්‍රමාණය දැනගෙන ඒ ආහාරය කෑම වරදක් නැහැ. ඒක පාපිකුත් නෙමෙයි, වරදක් නෙමෙයි, අසංවරයකුත් නෙමෙයි, මොකක්වත් නැහැ. අකුසලයකුත් නෙමෙයි. වරද දැන් ඔය ප්‍රියමනාපදී අර ආහාරයේ මටඤ්‍යතාව නොදැන සීමාව ඉක්මවා අනුන්ගේ කොටසත් එක්ක කෑව. එහෙම වුණොත් ආයි ණයක් වෙනවා. ඊළඟට දෙවෙනි අවස්ථාවේ ඒ ආහාරයම ඊළඟට දැන් අපි හිතමුකෝ අද දවල් කෑමට ඔයා කැමති මොනවා හරි කජු මාළුවක් තිබුණා කියලා. දැන් හෙට දවල් යනකොට තියෙනවා ඊට වෙනස් දෙයක්. ඔයා ඇත්තට කැමති නැති. එක පාට හිතුවොත් අදත් කජු මාළුවක් තිබුණා නම් හොඳයි කියලා. අන්න අර සංචේතනා පවත්තලා අර ඊයේ තිබිච්ච දේ අතීත. අර අතීත දේත් එක්ක සංසන්දනය කරලා අද කෑම ප්‍රතික්ෂේප කරනවා. අද කෑමට ද්වේෂයක් ඇති වෙනවා. අද හිතට දෙවෙනි වේශයක් ඇති වෙනවා. අන්න වරද. අන්න හිත කිලුටු වීම. ඒක තමයි ආමිෂය. ඒක තමයි සංචේතනා කිරීම. ඒක තමයි අනුසේ ඉපදෙන්නේ දෙවෙනි වේශය. ඒකයි වරද. නැතුව දැන් කවුරු හරි සකස් කරලා කෑම තියෙනවා නම් ඒ කෑම සකස් කර සියලු දෙනාට පටිසංකායෝ නිසෝ මනසිකාරයෙන් පින්දීලා ණයගෙවල ඉවර කළා. ඒ කෑම තමන්ගේ ආහාරයේ මතඤ්‍යතාව දැනගෙන ප්‍රමාණය දැනගෙන ඒක කෑම හරි. එකෙන් වරදක් නැහැ. ඒක කන්න ඕන රස කරලා. ඒක බුදුහාමුදුරුවොත් කළා. හැබැයි අර ඒක රස නම් තමන්ට ඔරොත්තු නොදෙන ආකාරයට සීමාව ඉක්මවලා කෑවොත් ඒක වැරදි. අනුන්ගේ කොටස නිකන්නේ. ඒ වගේම ඒ කෑමක් යනකොට අර අතීතේ හෝ එහෙම නැත්නම් ඒ වැරදි අර ප්‍රිය මනාප කෑමක් එක්ක මේක සංසන්දනය කළා මැන්නලා මේකට ද්වේෂයක් ආවොත් ඒකත් වැරදි. හිත කිලුටු වෙනවා. හිත කිලුටු වුණොත් වැරදි. හිත කිලුටු නුනොත් ඒක හරි. ඒක තමයි උපේක්ඛා සිටින් ලද දෙයින් සතුටු වෙන්න ඒක ලැබුණ එක හොඳයි මේක හොඳයි කියලා ඒක තමන්ගේ මචන් අතන් ආහාරයේ මතඤ්‍යතාව දැනගෙන ඒ ආහාරය ගන්න ඕන.
තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් බය චකිතය කියන සිතුවිලි ද්වේෂයටදයි තියෙන්නේ මොහේට නැත්නම් දෙකම?
බය නිසා ද්වේෂය නිසා දෙවෙනි වේශය නිසා බය. මේක දැන් මම යමක් මම අපි හිටමු මම යමක් සල්ලි වලට ගත්තා. රත්තරම් බඩුවක් කියලා හිටමුකෝ. ඔය රත්තරම් බඩුව මම උපාදානය කරගත්තේ නැත්නම් මගේ අයිතියට ගත්තේ නැත්නම් මගේ සන්තකයට ගත්තේ නැත්නම් ඔය රත්තරම් බඩුව හොරෙක් ගනී කියලා මට බයක් එනවද? අර රත්තරම් බඩුවේ බර තමා බය. අර බැම්ම තමා බය. එතකොට ඒක හිතේ ඇති වුණු බරක්ද බයක්ද බැම්මක්ද බාහිර තියෙන එකක්ද? හිතෙනුයි ඔය උපාදානය කරගත්තේ, හිතෙනුයි ඔය බර කරට ගත්තේ, හිතෙනුයි ඔය රත්තරම් බඩුව බැඳගත්තේ, හිතෙනුයි ඔය බය ඇති කරගත්තේ. ඕක අර උපාදානය අත්තරී ගමන් නිබ්බිදා වුණ ගමන්ම නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය වුණ ගමන්ම ඔය බයත් නෑ, බරත් නෑ, බැම්මත් නෑ, බන්ධනයත් නෑ, බලයත් නෑ. ඉවරයි. මේ බයන්න බයන්නෙන් එන බය බල බය බර බල බැමි බය බර බල ඔක්කොම එකයි. ඔක්කොම උපාදානය නිසා ඇති වෙන හිතේ ඇති වෙන වැරදි දේවල්. එතකොට මේ සියලු මිනිස්සු බය වෙන්නේ මේ උපාදානය කරගත්ත පංචස්කන්ධ කූඩුව තමන්ගේ කැමැත්ත අනුව පවත්තන්න නවත්තන්න බැරි වෙයි. රෝගයක් ලෙඩක් ආසාදනයක් කවුරු හරි ගැව්වොත් කවුරු හරි විනාශ කළොත් කියන එක. ඒ වගේම තමන් මේ බය බර ඊට පස්සේ තමන්ගේ අර ප්‍රියමනාපයන් දේවලට වස්තුවලට දරුවන්ට ඒ වගේම තමන්ගේ හිතවතුන්ට ඥාතීන්ට දරුවන්ට ඒ වගේ අයට ඒ වගේම තමන්ගේ ඉඩකඩම් වලට යාන වාහන වලටත් මේ උපාදානය කරගත්තොත් බය බර බැම්ම බලය සියලු දේ තියෙනවා. උපාදානය කර නොගත්තොත් බයකුත් නෑ බරකුත් නෑ බැම්මකුත් නෑ හැබැයි බලයකුත් නෑ. ඒක තමයි පරමාර්ථය. ඒක තමයි උපේක්ඛාසිත. දැන් උපේක්ඛාසිතක් තියෙනවා නම් මේ ලෝකේ සබ්බේ ධම්මා අනාත්තයි. කිසිම දෙයක් නැහැ මේ විපරිණාමයට අන්‍යතාභාවයට විනාශ නොවන. සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභව. එකයි ධර්මතාවය. ඉතින් මේ විපරිණාමයට වෙනස් වෙන විනාශ වන දෙයක්නේ අපි මේ පවත්තන්න නවත්තන්න. ඒක තමයි ඒක තේරුම් ගැනීම තමයි අනත්තාති. ඒක තේරුම් ගැනීම තමයි අනිච්ච. ඒක තේරුම් ගැනීම තමයි දුක්ඛානුපස්සී විහරණය. ඒක තේරුම් ගත්තට ප්‍රතිඵලය තමයි නිබ්බිදානුපස්සී බහු නිබ්බිදා බහුලෝය. ඒක තේරුම් ගැනීම තමයි දුක්ඛස්මාති වදාන. මේ ඔක්කොම අල්ලගෙන තියෙන හිතේ වෙන කොහෙන්වත් නැහැ. අතේ නැහැනේ දැන් මේ ගණන්ලා නැහැ කවුරුවත් ඔයගොල්ලෝ. නමුත් හිතේ තියෙනවා මහා මෙරක් වගේ දේවල්. හිතේ බැලුවාම දිගහැරලා බැලුවොත් එහෙම හිතේ කොච්චර තියෙයිද? අතේ නැහැ ඔය මොකවත් නැහැ. තියෙන්නේ කොහෙද ඔක්කොම? ගෙදර ලාච්චි වරුවා තියෙනවා, ඉඩ ගඩන් තියෙනවා, ඇඳුම් තියෙනවා, අරක මගේ මේක මගේ, අරය මගේ මෙයා මගේ ඔක්කොම හිතේදී. අතේ මොකවත් නැහැ. එහෙනම් උපාදානය කරගන්නේ කොහෙන්ද? හිතෙන්. පිරිසි හිත පිරිසිදු කරගත්තොත් උපාදානය අත්හැරෙන්නේ කොහෙන්ද? හිතෙන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. පස්වග මහණුන් අරහත් ඵලයට පත්වීම සඳහා ආනාපාන සතිය සහ ණය විනය කළේ නැද්ද?
ඔය දැන් මං කිව්වේ මොකද්ද? අනිත්‍යානුපස්සී විහෙරති නිච්ච සංඥා මොකද්ද? දුක්ඛානුපස්සී සුඛ සංඥා පදහති මොකද්ද? අනත්තානුපස්සී අත්ථ සංඥා පදහති මොකද්ද? නිබ්බිදානුපස්සී නන්දිම් පදහති මොකද්ද? විරාගානුපස්සී විහෙරති රාජං. ඔය ඔක්කොමනේ ඕක තියෙන්නේ. ඔය ආනාපාන සති සමාධිය.
ස්වාමීන් වහන්සේ එක දිගට සතියක් ආනාපානය වඩන්න ඕනේනේ.
එක දිගට සතියක් වඩලා හරියනවා. අනුසය උපදීන්නේ නැත්නම් නිබ්බිදා බහුලෝ විහෙරී පූර්ණ වෙනවා. දැන් ඔයා මෙහෙම වඩාගෙන යනකොට ඔයා කොයි වෙලාවක හරි එක විනාඩියකදී ඔයා විඥානය යට කළා. ඔයාට සංකාරයක් ආවොත් අනුසය ඉපදුනොත් ආයි සුමානිකට කල් යනවා. අපි හිටමු දවස් පහක්ම කොහොම හරි උත්සාහයෙන් උනන්දුවෙන් වීරයෙන් අනුසය නොඋපදවා හිටියා. පස්වෙනි දවසේ හරි හයවෙනි දවසේ හරි එක පහට විඥානය වංජක ධර්මයක් දාලා ඔයා අර බැඳුනා. උපාදානය කරගත්. එක්ක තරහක් ආව, එක්ක රාගයක් ආව, එක්ක මානියක් ආව. ආයි දවස් හතකට කල් දාන්න වෙනවා. ආයි දවස් හතකට කල් දාන්න වෙන්නේ විඥාණයට දවස් හතට ආහාර දෙන. ආයි හොඩිය නම් පටන් ගන්න ඕනේ. ආයි දවස් හතක් ඇතුළත ආයි එකක් වුණොත් හැබැයි ඒ වුණත් අර මුල් දවසේ තිබිච්ච පුරුද්ද පුහුණුව අද්දකීම නිවීම සැනසීම ඒ නිවනට පුරුද්දක් පුහුණුවක් වෙනවා. ඒ නිසා ඒකත් වටිනවා. ඒකත් හොඳයි. ඒකත් කරන්න. අපි කොහොම හරි බලන්න ඕන දවස් හත පූර්ණය වුණොත් නිබ්බිදාය බහුලෝ වෙනවා. අනුසේ එකක් කට් උපදින්න බැම්ම කපල යන්නේ. දැන් මේක බැම්ම කැපෙන්නේ එනවා එනවා ආයි බැම්ම හැදෙනවා. බැම්ම කැපෙන්නේ එනවා එනවා ආයි බැම්ම හැදෙනවා. බැම්ම හැදෙන්නේ තරහක් ආවොත්. බැම්ම හැදෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයට ප්‍රිය මනාප වයින් ඇලුනොත් ගැටුනොත්. ඒ වගේම මානෙන් වැඩිසේ මැන්ලා මුලාම බැම්ම හැදිනවා. බැම්මි තුනක් තියෙනවා, රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම, තුනම හැදිනවා. දැන් එකක් නෙමේ බැමි හැදින්නේ, හැදෙනවා නම් තුනම කැපෙනවා නම් ඒත් තුනම. ඒකත් තේරුම් ගත යුතු ධර්මතාවය. රාගක්කයෝ ද්වේෂක්කයෝ මෝහක්කයෝ නිබ්බානම් මිසක් ඉස්සෙල්ල රාගක්කයෝ කළා ඊට පස්සේ අවුරුද්දකට පස්සේ ද්වේෂක්කයෝ කළා තව පාරක් මෝහක්කයෝ කරන්න බෑ. එක තප්පරයේ ඇතුළෙම බැමි තුනම කැපෙනවා කැපෙනවා නම් මොකද එකටම ගොතපු බැමි තුනක් මේක. මේකත් හොඳට තේරුම් ගන්න ඕනේ. අර බුද්ධ ഘോഷ තමයි අර රාගාධික ද්වේෂාධික මෝහාධිකට වෙනම කර්මස්ථාන දුන්නේ බුදුහාමුදුරුව කරපු වැඩක් නෙමේ. ඒක බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ. එහෙම එකක් බුදුදහමේ නැහැ. බුදුදහමේ තියෙන්නේ තුනම එකටම කපන්න. තුනම එකටම කපන්න තමයි අර න මෝ මෝහය සාමුලින්ම නැති කිරීම. නිබ්බිදා කියන්නේ ඒකම තමයි. බැඳින්නේ මෝහය තියෙනකම්.
පැහැදිලි ස්වාමීන් වහන්සේ, සුවපත් වේවා.
අවසරයි ස්වාමීන් වහන්සේ, අයුතුන් වහන්සේ. අපි ගෙදර ගිහිල්ලා දැන් වැඩ කරනකොට
මේ තමයි මේක ඕන කරන්නේ. දැන් ගෙදර ගිහිල්ලා දැන් දැන් නම් කොහම හරි හිටින්න පුළුවන්. ගෙදර ගියාම රණබිමට යන්නේ. රණබිමේදී මේ ආයුධ ටික හතර ඕන වෙන්නේ.
නිකන් ඉන්නකොට සාමාන්‍ය
නිකන් ඉන්නකොට නිකම්ම ඉන්න ආයුධ ටිකක් බිම තියලා. ඔහේ සැහැල්ලුවෙන් ඉන්න. හැබැයි අනික් වැඩ කරගන්න. කනවා, බොනවා, යනවා, එනවා, නානවා, තමන් පාඩම් කරනවා, නිදාගෙන ඉන්නවා, හොඳට අර ගච්ඡන්නවා, ටිටෝවා, නයනවා, ඕනේ විදියට හිටියහැකි. ඔය නිදාසෙත් ඉන්නවා. නිදාසෙ. රූපවාහිනීත් බලන්න පුළුවන්. ඔක්කොම ඕනේ වැඩ කරන්න පුළුවන්. හැබැයි තරහ ගන්න එපා. රාගෙන් අන්තවාදී ලෙස ඇලෙන්න එපා. මානෙන් වැරදිජේ මනින්න එපා. රාගයක් එනකොටම අසුභානුස්සතිය වඩලා ඒකෙන් මිදී නිදහස් වෙන්න. ද්වේෂයක් එනකොටම මෙත්තානුස්සතිය වඩලා සමතේට කරගන්න. ඒ සමතේට කරගත්තට පස්සේ අනිච්ච දුක්ඛ අනාත්ම වෙනෙහි කළ නිබ්බිදා විරාගා නිරෝධ වෙන්න. එච්චරයි.
පැහැදිලි ස්වාමීන් වහන්සේ.
ගෙදර ගියාම තමයි මේක හොඳටම ඕන වෙන්නේ. ගෙදරදී තමයි මේකේ හොඳටම ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් බැරි වෙලාවත් ගෙදර ගියාට පස්සේ ඔයා දැන් ඉස්සෙල්ලා ගෙදරින් ආපු ළමයානේ මේ ආපහු යන්නේ. දැන් කීයටවත් කායකවත් තරහ වෙන්නේ. කල්පනා කරයි දැන් අම්මලා තාත්තලා තමන්ගේ කවුරු හරි ඉන්න නැද ඇයෝ සාම්පුරුදව කවුරු හරි කල්පනා කරයි දැන් ඒ ළමයාට තරහ එන්නේ. දැන් ඒ ළමයා කොච්චර හොඳද. දැන් ඒ ළමයා අන්තගාමී අන්තගාදී ලෙස වැඩ කරන්නේ. දැන් ආහාරයේ මතන් යුතාව තියෙනවා. දැන් ඉන්ද්‍රියේසු කුත්තද්දවරෝ තියෙනවා. දැන් බොහොම හොඳයි. ඉතින් කොච්චර හොඳයිද. නිවෙනවද නැද්ද. ඔයා විතරක් නෙමෙයි නිවෙන්නේ, ගෙදර අයත් නිවෙනවා, සමාජයත් නිවෙනවා, රටත් නිවෙනවා. ඊට වැඩිය මේ ස්වභාව ධර්මයේ ආපෝ තේජෝ වායෝ පඨවි ඊට වැඩිය නිවෙනවා. ඊට වැඩිය ඒගොල්ලන්ට වහන් යහපත සිතක් මුළු විශ්වයටම මුළු ලෝකයටම මුළු ධර්මතාවයටම යහපත. ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩන්න ඕනේ. ඔය හුස්ම අරගෙනපත් උලන් ඇදලා පිටකලාට කාටද යහපත? කාටවත් නැහැ. Tamanටත් නැහැ, අනුන්ටත්. අර තරහ ගන්න එක නවත්තලා මෛත්‍රී වැඩියොත් තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම යහපත්ද නැද්ද? ඒකයි ආනපාන. ඒකයි අස්සපස්ස.
අවසරයි අරිතුන් වහන්ස. විඥාණය වර්තමාන මොහොතේ මේ විශ්වය හැම තැනකම තියෙනවද නැත්නම් තමන්ගේ?
ඔය ඇහුවේ ප්‍රශ්නය. විඥාණය කොයි වෙලාවෙ කොහේ කවුද වෙන කාගේවත් තියෙන විඤ්ඤාණයක් ඔයාට බලයකුත් නැහැ, වේගයකුත් නැහැ, වේදනාවකුත් නැහැ, ආවේගයකුත් නැහැ. කවුද විඤ්ඤාණය උපද්දවා ගන්නේ? ඔයා. කාටද ඒකේ බලපෑම තියෙන්නේ? ඔයාට. අනික් කාට? හැබැයි ඔයා විඤ්ඤාණයක් උපදවලා වැරදි වැඩක් කළොත් ඒක මුළු විශ්වයටම වැරදි. ඔයා විඤ්ඤාණය පිරිසිදු කරගන්න යහපත් වැඩක් කළොත් ඒක මුළු සමාජයටම යහපත්. ඒක අවසාන වශයෙන් ඔයාටයි දෙපැත්තෙම යහපතක්. ඒ නිසා මේ විඥානය කියන එක කොහෙවත් ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. හැමදාම පවතින දෙයකුත් නෙමෙයි. තමන් විසින් අර ඇහෙන් රූපයක් දැකලා වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් ඇති වුණ ගමන් විඥානයක් උපදිනවා. ඒ විඥානය තමයි ඉදිරියට තල්ලු කරන්නේ, හඹා යන්නේ, රිය ගමනට උපකාර කරන්නේ, උදව් කරන්නේ, කර්ම බීජ සපයන්නේ, ආහාර සපයන්නේ. සියලු දේ කරන්නේ විඥානේ. ඒ පැවැත්ම පවත්වාගෙන යන්නේ.
ඒකෝර අපි දැන් මේ ධර්මය නැවත නැවත මෙනෙහි කිරීම
හෝ සජ්ජායනා කිරීම හෝ යාතිකා ගායී ගීතිකා ගැවීම හෝ මේ බුද්ධ දේශනාවට විරුද්ධයි. ඒවා භජන් ගී භගවත් ගීතාවේ තියෙන. අපි කරන්නේ මොකද දැන් මේ දවස් හතේ ඇව්වාම අදාර ප්‍රස්වග මහණුන්ගේ බස් අහන වගේ මහත් අහන්න ඕන. අපි කළ යුත්තේ මොකද්ද? අනුපස්සී විහෙරති වෙන්දු. අනුපස්සනා වඩන්න ඕන. එක්ක සතර අනුස්සති වඩන්න ඕන. එක්ක අනුපස්සනා හතර කායේ කායානුපස්සනා, වේදනාසු වේදනානුපස්සනා, චිත්තේ අනුපස්සී විහෙරති. එක්ක අනුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, ධම්මානුස්සති, අනුස්සති හතර. එහෙම නැත්නම් අනුපස්සනා හතර. ඒක මේ මෙනෙහි කිරීමක්, යාතිකා ගැවීමක්, ගීතිකා ගැවීමක්, සජ්ජායනා කිරීමක් නොවේ. දැන් අද වෙන විට මේ ලංකාවේ මේ ධර්මය නිවැරදිව මතුණාට පස්සේ මේ කර්මස්ථාන අරගෙන මේවම යාතිකා ගීතිකා හැටියට තනි තනිවත් සමූහ වශයෙන්ුත් ගාය කරන්න, යාතිකා හැටියට මෙනෙහි කරන්න යදින්න යම් යම් පුද්ගලයෝ. හැබැයි අර සම්ප්‍රදායෙන් ටිකක් එහාට ගිහිල්ලා මේවම කරනවා. විශේෂයෙන් වහරක හාමුදුරුවන්ගේ ගෝලයෝ හැම තැනකම, මං නම් වශයෙන් කියන්න ඕනේ නැහැ, කවුරුත් දන්නවා වහරක හාමුදුරුවන්ගේ ගෝලයෝ කීප දෙනෙක් භාවනා වැඩසටහන් පවත්වනවා. කරන්නේ අර ඒ ගියාය මෙතනත් ඇති, එක්කෝ යාතිකා හැටියට ඒ කර්මස්ථාන යද යදින්, එක්ක ගීතිකා හැටියට ගයා ගයා ඉන්නවා, එක්ක ඒවා සමූහයෙන් හෝ තනි තනිව හෝ අර මෙනෙහි කරනවා. ඒක නෙමේ බුදුහාමුදුරන්ගේ ධර්මය. බුදුහාමුදුරන්ගේ ධර්මය එක්ක අනුස්සති වඩන්න ඕන, එක්ක අනුපස්සනා කරන්න ඕන, දෙකම එකටම කරන්න පුළුවන් සිද්ධ වෙනවා. ඒ දෙක කරනවා නම් ආනපාන සති සමාධිය පූර්ණ වෙනවා. අර අනු වර්තමාන මොහොතේ අලුතෙන් උපදින්නට එන අනුසේන අනුසේති වෙනවා. මේකයි හොඳට අනුපස්සනා වැඩි වෙනුවේ අනුසය නානුසේති වෙන්නේ, වෙන කිසි ක්‍රමයකින් නැහැ. එක්ක අනුස්සති වඩන්න ඕන, එක්ක අනුපස්සනා කරන්න ඕන, දෙකෙන්ම අනුසය න අනුසේති වෙනවා. එනම් අනුසය උපදිනවා. ගීතිකා ගැව්වට, යාතිකා ගැව්වට, යද්දට, සජ්ජායනා කළාට, පිරිත් හැටියට කිව්වට, මෙනෙහි කළාට, මේ බුද්ධ දේශනාවේ මෙනෙහි කිරීමක් නෙමෙයි. අනුස්සති අනුපස්සනා වැඩිවීමක්, අනුසය නානුසේති වෙන්නේ, න අනුසේති වෙන්නේ. එතකොට
එතකොට ස්වාමීන් වහන්සේ, දැන් අපි ආනාපාන සතිය එක දිගට වඩාගෙන යනකොට එකම සිතුවිල්ලක් එකවරටම හිතට එනවා. ඒක
ඒ සිතුවිල්ල නැවත නැවත එනමනම් නිබ්බිදා වෙලා නැහැ. ඒක තාම නිච්චයි, ඒක තාම සුඛයි, ඒක යහින්නේ. දැන් අපි හිතමුකෝ, ඔයා තරහකාරයෙක්ව දැක්කා. ඔයාගේ ඉන්නවා තරහකාරය. ඒ තරහකාරයා දැන් නිච්ච වෙලා. ඒ තරහකාරයට විරුද්ධ වැඩ කිරීම ඔයාට සැපයි, සුඛයි, සුවයි, සුබයි. ඒක තරහකාරයා මම කොට හේතන් මම ඒසෝ හමස්මි, ඒ මගේ තරහකාරී කියලා අත්වසේ අරගෙන. ඒක දැන් අපි නිබ්බිදා වුණොත් අර තරහකාරයට මෛත්‍රී වඩලා ඊට පස්සේ ඒ තරහකාරයව දැක්ක ගමන් ඔයාගේ හිතේ එන්නේ නිබ්බිදා වුණොත් නම් මෛත්‍රී වැඩීම. හැබැයි මෛත්‍රී වැඩීමක් එන්න බෑ නිබ්බිදා නුණු. ඒක හේතුව නිබ්බිදා නොවීම නිසායි. ආයි එහෙනම් නිබ්බිදා වෙලා නැහැ, නිබ්බින්දං විරජ්ජති වෙලා නැහැ, උපාදානෙන් ඉවර වෙලා නැහැ, පටිනිස්සග් වෙලා නැහැ. ආයි තරහකාරය දැක්ක ගමන් තරහක් එනවනะ.
ඒ වගේම සෝන්නසි, මේ දැන් අපි ගෙදර ගිහිල්ලා මේ ධර්මය නැවත නැවත සිවින එක, ඒක ගැටලුවක් වෙන්නේ නැහැ සෝන්නස්.
අනුපස්සනා කරන්න. දැන් මේක හරියට තේරුම් ගත්තොත් ගෙදර ගිහිල්ලා කරන්න ඕනේ වැඩේ, ගෙදර ඒ මෙතෙක් කල් කරපු වැඩ සියලු දේ, යහපත් වැඩ, හොඳ වැඩ ඔක්කොම කරන්න. එකම වැඩේ කරන්න ඕන, ඒ වැඩ කරගෙන යනකොට තරහක් ආවොත් මෛත්‍රිය වඩන්න ඕන. රාගයක් ආවොත් අසුභානුස්සතිය වඩන්න ඕන. අර වැරදිසේ නිච්චසේ සුඛසේ අත්ථසේ මානෙකින් කටයුතු කරනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම නැහි කළා නිබ්බිදා වෙන්න. ඒ තුන තමා කරන්න ඕන.
දීර්ඝයි වරතුන.
අතිපූජනීය අරහතුන් වහන්සේ අවසරයි. බව කය කරන මාර්ගයට පිළිපන්න යම් කෙනෙකුට නිරන්තරයෙන් මුණ ගැහෙනවා.
මොකක්ද?
ආහාරි බව කය කරන මාර්ගයට
පැමිණ කය කරන්න.
එහෙමයි. බික්කෝ කියන තත්ත්වයට පත් වෙන කෙනෙකුට ආහාරේ මතඤ්‍යතාව සහ ප්‍රතිවේක්ෂාව කියලා දෙකක් පෙන්වලා තියෙනවා.
ඔව්.
එතෙන්දී ස්වාමීනි මම හිතනවා ආහාරේ මතඤ්‍යතාව මේ දෙකෙන් වඩාත් වැදගත් වෙනවා කියලා මම හරිද කියලා.
ඔව්. ආහාරේ මතඤ්‍යතාව කියන එක අපි පදපරම ලෙස ගත්තොත් මේ කන කෑම විතරක් නෙමෙයි.
එහෙමයි.
ආහාරේ මතඤ්‍යතාව කිව්වහම විඥාන ආහාරත් සංචේතන ආහාරත් සම්පස්ස ආහාරත් කබලින්කාර ආහාරත් හතරම ඇතුළ.
එහෙමයි.
ඒ නිසා ආහාරේ මතඤ්‍යතාව නැමත
එහෙමයි.
මේ සියලු දෙයට අදාළයි. ඒ වගේම ඉන්ද්‍රියේසු ගුට්ටද්වාරෝ කිව්වනම් ඒකත් සියලු දෙයට අදාළයි. හැබැයි අර පච්චවෙක්කති කියන එක
එහෙමයි.
එතෙන්දි සිව්පසේට.
එහෙමයි.
පච්චවෙක් දැන් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය තමා පච්චවෙක්කති. ප්‍රත්‍යවේක්ෂාඥාන.
එහෙමයි.
පටිසංකයන. හැබැයි ඊට වඩා හුඟක් බලවත් ආහාරේ මතඤ්‍යතාව ඉන්ද්‍රියේසු ගුට්ටද්වාරෝ ඒක ඊට වඩා හුඟක් සියලුම දේ සබ්බේ ධම්ම.
දැන් මෙහිම අංගයක්ද ස්වාමීනි අර පින් පැමිණීම කැපකොට පින්දීම
ඒ සියලු දේ අර ඕකටම ගැලපෙනවා.
එහෙමයි.
ඒ සියලු දේ ඔය
එහෙමයි.
ඔයකට කොටසක් වෙනවා.
එහෙමයි. එහෙමයි ස්වාමීනි.
දැන් යමක් කිරීම නිසා හිත වැඩෙනවා නම්
එහෙමයි.
ඉමේ ධම්මා කුසල හිත පිරිසිදු වෙනවා නම් ඉමේ ධම්මා අනවජ්ජා
එහෙමයි.
ඉමේ ධම්මා විඤ්ඤෝ උපසංහිත විඥානේ හිතෙන් ප්‍රහාණය වෙලා ඉවත් වෙලා හිත පිරිසිදු වෙනවා. ඒක කරන්න කොහෙද මේ තියරි එක මේ නීතිය තිබ්බේ කිව්වේ? ඉමේ ධම්මා කුසල ඉමේ ධම්මා අනවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤුපසංහිත මේක කරන්න. ඉමේ ධම්මා අකුසලානං ඒක නොකරන්න. ඉමේ ධම්මා සාවජ්ජානං ඒක නොකරන්න. ඉමේ ධම්මා අර විඥානයේ වඩ්ඩතිනං ඒක නොකරන්න. කොහෙද ඔය ඔය දෙපැත්ත තීරණය බුදුහාමුදුරුවෝ කොයි සූත්‍රයේද දීලා තියෙන්නේ?
කාලමා සූත්‍රය.
කාලමා සූත්‍රය. කේසබුත්ත වමුණන්ට. මේ කාලාමාවරු කියලා කොටසක් නැහැ. කාලාමා කියන්නේ කෙලෙස් වලින් මිදී නිදහස් වන්නට යමෙක් හිතනවා නම් කටයුතු කරනවා නම් අන්නේ පුද්ගලයෝ ඒ පුද්ගලයන්ට කිව්ව ධර්මතාවය කාලාමා ධර්මතාවය.
එහෙමයි.
කේසබුත්ත බමුණන්ටයි කිව්වේ. ඔව්. අර ඉසිං බැස්ස ගලදී ඒ පැත්තේ විහාරාධිපති ආමඳුරු නමක් ඇහිලා ඕක හැබැයි ආමඳුරු එතෙන්දිව බොහොම හැබැයි පිළිගත්ත වැඩි වැරදුනා කියලා.
එහෙමයි.
ඒ නිසා මේක අර සිංහල පරිවර්තනයේ තියෙන්නේ මේක. සිංහල ඔය කවුරු හරි ලියපු කාලාමා වරුන්ට කියපු සූත්‍රයක් කියලා.
එහෙමයි.
එහෙම මිනිතු කොට දන්නේ නැහැ. තියෙනවා ඒකෙම. හැබැයි ත්‍රිපිටකේ පැහැදිලිව තියෙනවා මේ කේසපත්තු කේසපුත්ත බමුණන්ටයි මේක කිව්වේ.
එහෙමයි.
කේසපුත්ත කියන්නේ ඔය කේල්පන්නල කියලා අද තියෙන්නේ. ඔය මේ හෙම්මාතක මරණායක අන්න එතෙන්දි දේශනා කළේ. මේ කේසපුත්ත ගමේ එතන හිටියේ. අද කේල්පන්නල තමයි පැත්තේ. ඒක කියන්නේ.
එහෙමයි. ඉතා පැහැදිලි. ඔබ වහන්සේට නිරෝගී සුවත් වේවා.
සාමීන් වහන්ස මම වෙළඳ ව්‍යාපාරයක් කරනවා. එතකොට
මොනවද? වෙළඳ ව්‍යාපාරයක්. ඔව් හරි.
එතකොට ඒකේ කරවල බිත්තර ඒ වගේ දේවල් විකුණනවා. ඒකෙන් මට අපසල කර්මයක් එනවා.
මෙහෙමයි. ඒක ඉතින් යම් යම් ආකාරයකට දැන් එකපාරට ඔක අතාරින්නත් එපා. ටික ටික ක්‍රමානුකූලව අර මිනිසුන්ට ඔයිට වැඩිය හොඳ යහපත් අර මස් මාළු පිටර වගේ නැතුව අනික් දේවල් අර පාපයක් වරදක් කමිටක් අර ඉමේ ධම්මා කුසල ඉමේ ධම්මා අනවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤෝ සංගිතය අදාළයි. ඒක හැම දිනකටම අදාළ දෙයක්. ඒ නිසා මොකක් හරි අනවජ්ජා නම් හරි සාවජ්ජ නම් ඔක පොඩි වරදක් සහිත දෙයක් නම් ඒක වැරද්දක් තියෙනවා. මිනිස්සු බැරි වෙලාවත් කරවලම ගන්න පුළුවන් වුණොත් මාළු මරන්න එපාය. නැතු කරවල ගන්න බෑනේ. ඒක නිසා මේක ටිකක් අර පුළුවන් තරම් විකිනීම ක්‍රමානුකූලව අඩු කරන්න. වෙන වෙන දේවල් ඒ වෙනුවට මිනිසුන්ටත් කාටත් ස්වභාව ධර්මයටත් යහපතක් වෙන දේවල් මිනිසුන්ටත් යහපතක් දේවල් වන දේවල් විශ්වාස නැති දේවල් විකුණන්න බෙලදාම් කරන්න බලන්න. එතකොට හරි. බෙලදාමත් හරි ඉන්න එපා. ඒක කරගෙන යන්න.
ඔබහන්සේට දීර්ඝාය.
අවසරයි ගෞරවණීය අරහතුන් වහන්ස, මගේ මේ කාලයේ අධර්මයේ බලවත් තියෙන මේ යුගයේ පෙර නොඇසුවිරු ඒ ධර්මයේ පුබ්බේ අනුසුතියේ සුධර්මයේ නැවත අපට උදා කර පෙන්වා දුන් අනුබුදු හිමියන් වහන්ස කියලා මම අවසර ගන්නවා. ස්වාමින් වහන්ස, අපි ධර්මයේ විදිහට ගොඩක් කාලයක් මේ අධර්මයේ තුල හිටියා. එතකොට අපිට ගොඩක් මේ සං කියන වචනේ මේ ධර්ම හැම තැනකම හරියට දැක ගන්න ලැබුණා. නමුත් අපිට ඒවා එලිපිලි කර ගන්න බැරි වුණා. ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ මේ සංදේශනාව ඉදිරිපත් කළයින් පස්සේ ඒක ඇත්තම හරි පැහැදිලි, මනාව පැහැදිලි.
ධර්මයට සමහර ආමුදුරන්ට තේරුම් ගන්න බෑ. ඒක අර බොහොම ලොකු රටේ ලෝකෙ පිළිගත්ත බොහොම ලොකු ආමුදුරු නමකට මං සංදේශනාව කිව්වහම ඔය සං කියන්නේ නිපාතයන්නේ කියලා කිව්වා. දැන් සංනිපාතය හැදිලා.
ස්වාමීන් වහන්සේ, මම ගොඩක් ධර්මානුකූල ආඩම්බර වෙනවා ඒ ඉසිම් බැලසගල මට ජීවත් වීම ලැබීම ගැන. ඔබ වහන්සේ ඒ දේශයට වැඩපු අනුබුදු හිමියම තමයි. ස්වාමීන් වහන්සේ, අපි මේ මිහිදිසරින් ධර්මයේ ප්‍රගුණ කරනකොට ගොඩ භාවනා කරා එක දවසක් දවස් පහක් හතක්. එතකොට අපිට භාවනා වැළුණේ එතන ඒ ඉන්න කාලය තුළදී පමණයි. ඒක අපිට වැරදුනා.
ස්වාමීන් ඒක අනිත් පැත්ත.
එහි ස්වාමීන් වහන්සේ, ඒක ඔබ වහන්සේට
ඔද මේක මේ කියපු ක්‍රමය මේක මුළු ජීවිත කාලයටම විශේෂයෙන්ම මෙතනින් ගෙදෙට්ට ගියාට පස්සේයි මේකේ නියම යහපත් හොඳ ප්‍රතිඵල කාටත් ලබා ගන්න පුළුවන්. මේක මේ කවදක්වත් මුළු ජීවිත කාලයම අතෑරිය යුතු දෙයක් නෙමෙයි.
මුළු
ජීවිත කාලයම මොන විදිහට මඟඵල ලැබුණත් නොතත් මේ ආනපාන සති සමාධිය මේ අස්සපස්ස කරගෙන යනවා නම් ලෞකික ලෝකෝත්තර වශයෙන් උභය අර්ථ සාධනයකුත් උභතෝභාග විමුක්තියකුත් තමා තුළ පිහිටනවා.
ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගෙන් ඒ පරතෝගෝස ප්‍රත්‍ය මම මගේ ගමේදී ලැබුවා. දෙවෙනි වරට මම මෙතනදී ඒට අනුගත වුණා. මම මට අවබෝධ වුණ දේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න මේ අප්‍රමාදී කියන වචනේ වැදගත්කම. අනුධම්ම වශයෙන් වඩෙනකොට තමයි අපි අප්‍රමාදී වෙන්නේ කියන එක. ඒක මට ස්වාමීන් වහන්සේ වැටහුණා. මම ප්‍රශ්න නැත්තිම නෑ, ප්‍රශ්නයක් කරන්නේ නෙමෙයි මගේ ඒ
සතුට ප්‍රකාශ.
අවසරයි අරහත් බුදු පියාණන් වහන්ස, මට මේ පොඩ්ඩක් දැනගන්න ඕනකම තියෙන්නේ. මේ අපි ගමේ ගොඩ නිකන් ගෙවල් කතා කරනකොට අපි කියනවනේ මේ කර්මයේ හැටියටයි කර්මනේ මේ කරපු කර්මනේ ගෙවන්නේ කියන එක. ඒක අපිට මේ සියලු දේ සිද්ධ වෙන්නේ කර්ම විපාකයේ අනුවද අරහතුන් වහන්ස?
නෑ, බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා සියල්ල කර්මයෙන් සිදු නොවේ. හැබැයි බුදුහාමුදුරන්ගේ කාලේ හිටියා මේ ජෛන මහාවීරතුමා කියලා පුද්ගලයෙක්. මේ ජෛන ධර්මයට අනුව ජෛන මහාවීරතුමා කිව්වා සියල්ල සිද්ධ වෙන්නේ කර්මයෙන් කියලා. බුදුහාමුදුරුවෝ කිව්වා නෑ සියල්ල සිද්ධ වෙන්නේ කර්මයෙන් නෙමෙයි, කර්මය එක හේතුවක් පමණයි.
එහෙමයි.
නමුත් බුදුහාමුදුරුවෝ කිව්වා සියල්ල සිද්ධ වෙන්නේ හේතුවක් නිසා. හේතුවක ඵලයක් හැටියට. හේතු කිව්වහම කර්ම විතරක්ම නෙමෙයි.
එහෙම.
දැන් පින නිසා, පව නිසා, අකුසලය නිසා, ඒ වගේම හේතු ප්‍රත්‍ය නිදාන වීම නිසා මේ ඵල විපාක උරුම වෙනවා.
එහෙම.
ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ධර්මය සූවිසි ප්‍රත්‍යක් ඉදිරිපත් කළා. ඒකේ ප්‍රත්‍ය 16ක් තියෙනවා. ඔය මේ පැවැත්මට, රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන එක කර්මයේ එකක් පමණයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ කොතැනකවත් කාටවත් කවදක්වත් කොහොමවත් කිව්වේ නැහැ සියල්ල කර්මයෙන් සිද්ධ වෙයි කියලා. බුදුහාමුදුරුවෝ කිව්වේ කර්මයට ප්‍රතිකර්ම, උපකර්ම, සම්‍යක් ප්‍රයෝග තියෙනවා. කර්මයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්, කම්මය ක්‍රය කරන්න පුළුවන්, කම්ම අන්ත කරන්න පුළුවන්. නමුත් ජෛන විහිද මහීරතුමා කම්මක්කය කරන්න මාර්ගයක් පාරක් පිළිවෙතක් කිව්වේ නැහැ. කම්ම අන්ත කරන්න පාරක් පිළිවෙතක් කිව්වේ නැහැ. ප්‍රතිකර්ම, උපකර්ම, සම්‍යක් ප්‍රයෝග එතුමා තුළ තිබුණේ නැහැ. එනිසා බුදුහාමුදුරු මේ කර්මවාදය අත්හැරලා ඒ වෙනුවට හේතුඵල දහම් වාදයක් නෙමෙයි. මේක වාදයක් නෙමෙයි, හේතුඵල වාදයක් නෙමෙයි, හේතුඵල දහම. පටිච්ච සමුප්පාද දහමේ මිසක් පටිච්ච සමුප්පාද වාදයක් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ හේතුඵල දහමක් මිසක කර්මය සියල්ල සිද්ධ වේ කියලා එකක් නෙමෙයි. ඒ අනුව තව හුඟක් දේවල් බුදුහාමුදුරුවෝ කිව්වා. මේ චූලකම්ම, මහාකම්ම විභංග සූත්‍රවලත් තව කර්මය ගැන බොහෝ තැන්වල අර බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. නමුත් කොහොමවත් බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ කර්මය, කර්මයත් කිව්වා, නොකිව්වම නෙමෙයි.
එහෙමයි.
කර්මය එක හේතුව. නමුත් මුල්ම හේතුව හේතුඵල දහම්. හේතු, හේතුම් පටිච්ච සම්භූතං හේතු මංගා නිරුජ්ජති. ඒකයි බුදු දහම. ජෛන වීරතුමාගේ දහම සියල්ල කර්මයෙන් සිද්ධවේ කියන එක. ඒක දෙකක්. එකයි වෙනස.
එහෙමයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේ.
අවතරයි ස්වාමීන් වහන්සේ. මේ අනිත්‍ය දුක්ඛ අනත්ත කියන තිලක්කන ඒ වචනේ ඇහුවේ මම දැනගත්තේ අද පැහැදිලිව පිරිසිදුව දැනගන්න ලැබුණේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා පහදා දුන්නට.
දැන් මේ මුළු ලංකාවෙම ඔය දහම් පාසල්වල මේ බුද්ධ ආගම උගන්වනකොට අඩුගානේ පොඩි හාමුදුරන්ට පිරිවෙන් වලවත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිවැරදිව කියා දෙන්නේ නැහැ. කියා දෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. උගන්නන්නේ ලියන්නේ අනිත්‍යයි, නිට්ට නැහැ අනිත්‍යයි, සුඛ නැහැ දුකයි, ආත්ම නැහැ අනාත්මයි, ආත්ම නැහැ අනාත්මයි. මේ වචන තුනම අර ආචිග්ගනාදේශනාවට බුද්ධ වාචිතේට ලපිටේට සහමුලින්ම ධර්මයට විරුද්ධ ධර්මය අධර්මය කිරීම. ඒ නිසා මුළු ලංකාවෙම වෙලා තියෙන්නේ මුළු බුද්ධ ධර්මයේම යටපත් උනේ ඔය වචන තුන තමයි. බුදු කෙනෙක් බුදු වෙලා ලෝකෙට පෙන්වලියි. ඔය වචන තුන නොදැන කාටවත් නිවන් දකින්න මගපල ලබන්න පුළුවන් කමක් නැහැ. දැන් අර පස්වග මහණුන්ට අවසාන වශයෙන් කියා දුන්නේ මොකද්ද? ඔය වචන තුන. මේක මේ දිනදා ජීවිතේ අපි සියලු දේ නිච්ච කරගෙන, සුඛ කරගෙන, අත්ත්ව කරගෙන තියෙන්නේ. හැබැයි ඒ සියලු දේ නිච්ච නැ අනිච්චයි. කැමැතිසේ, ඍෂිසේ, මනාපසේ අපේ වශයෙන් අපිට ඕන විදියට පවත්වන්න බැරි නම් ඒක අනිච්චයි. ඒ වගේම අපි ඒ කැමැතිදේ කැමැතිසේ පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ සැපක් බලාපොරොත්තු සොම්නසක්. හැබැයි ඒක අර විපරිණාමයට පත් වෙන නිසා ඒක දුකෙන් කෙලවර වෙනවා. ඒක තමයි අත්තානත්. මේ තුනයි බුදුහාමුදුරුව කිව්වේ නැතුව ඔය අනිත්‍යයි දුකයි අනාත්මයි හෝ නිත්‍යයි සුඛයි ආත්මයි කියන එක මේ බුදුදහමට නම් ගැළපෙන පරිවර්තනයක් අදහසක් අර්ථයක් තේරුමක් වර්ධක් යහපතක් ඇති දෙයක් නෑ.
අවසරයි බුදු පියාණනි, මේ සීල සද්ධර්මය මේ දැන්ට බතර කීපයක තියෙන සුඛාක් අය අතරේ මේක යනවා. දැන් අර වැඳුම් පිදුම් වාගේ දේවල් අඩුවී අවිස්ථානන මේ මෑතක තියෙන ස්වාමීන් වහන්සේ ධර්මය යුවයි කියලා වැඩසටහනක් ඇවිල්ලා
මේ ඒත් අර වහරගාමුදුරන්ගේ ගෝලෙක් මාගමටත් ආවා.
ඒ හඳුනේ එතන සීල සද්ධර්මය කියන මාර්ගනේ අර ගියන සීල සද්ධර්මය.
හරි හරි හරි. ඒ එහෙම
ඒ පිටොත පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් හොඳයි කියලා මම හිතුවා.
නෑ ඉතින් අපි අනුකරණයම කියන්න ඕනේ නෑ වරද්ද පොඩ්ඩක්. ඉතින් මෙහෙම කිව්වට බුදුහාමුදුරුවත් එදා අර සත්‍යාස්තුවරුන් ගැන සත්‍යක වච්චකොත්ලාද ජෛන මහාවීරතුමාගේ ධර්මය ගැන උපනිෂද් ධර්මය ගැන වේද ශිවාගම් ගැන ප්‍රතික්ෂේප කළා. දැන් අපි මේ බුදුදහම නියම ධර්මය තේරුම් ගත්තට පස්සේ අපිට තේරෙනවා කවුද හරි කොතනද හරි මොනවාද හරි මොකද්ද පිළිවෙත හරි මොකද්ද වරද කියන එක. ඒක තේරුම් ගත්තා නම් ඒ ඇති අපිට ඉතින් ඒගොල්ලන්ටත් අපි මෛත්‍රී කරන්න ඕන ඒගොල්ලන්ටත් යථා භූත ඥාන දර්ශනය ලැබීවා. ඒගොල්ලන්ටත් ඇත්ත ඇටි ඇටියට තේරලා මේ ධර්මය මේ ධර්ම මාර්ගයට එන්නට අවස්ථාවක් ලැබීවා. එච්චරයි. ඊට එහා අපි යන්න ඕනේ නැහැ. අපි තරහන්න ගන්න එකට එක කරන්න වාද අර දැන් ඊයේ කිංචි සූත්‍රයේ කිව්වේ ඒකනේ මා විවාදං ආපජ්ජති ආයස්මන්තෝ. ඒ අපි ඒකයි කියන්නේ. ඒ නිසා වාද විවාද කළා ඒ අය පරාජය කරන්න හෝ අපි ජය ගන්න හෝ දෙයක් මේ ධර්මයේ තුල ඇත්තේ නැහැ. ඒක තේරුම් ගත්තට පස්සේ අපි අරයා මෙහෙම කියනවා මෙයා මෙහෙම කියනවා ඒක තේරුම් ගන්නට පස්සේ අපි ඒ අයට ද්වේෂ කරන්න වෛර කරන්න ක්‍රෝධ කරන්න එකට එක කරන්න වාද විවාද කළා මේ අර දේශපාලකයෝ වගේ වාදයට විවාදයට චැලෙන්ජ් කරන්න ඕනේ නැහැ. ඒ දේශපාලකයෝ
ගෞරවණීය රහතන් වහන්සේ වහන්සේ ඊයේ දේශනා කරපු ආනන්තරික පාප කර්ම ඊයේ මේ මෙහෙදි බෙදා දුන්න
මේක ඇහෙන්නේ නැහැ මොකක්වත්. ඔය මයික් එක හරිනේ නැහැ.
ඊයේ මෙහෙදි බෙදා දුන්න පොත්පින්කේ ගැන දේශන පොත්පින්ක ගැන දේශනයක් කරන අවස්ථාවේ ඒ පොත්පින්ක ගැන දේශනයක් කරන අවස්ථාවේ ඔබ වහන්සේ දේශනා කළා ආනන්තරික පාප කර්ම සහ ආනන්තරික කුසල කර්ම.
කුසල ධම්ම.
කුසල ධම්ම.
පාප කර්ම කුසල ධම්ම. ඒ වගේම ආනන්තරිය සම්මාපatti තියෙනවා.
එතකොට
තුනක් තියෙනවා.
ඒතර මගේ ළඟ ඊයේ ඒ අවස්ථාවේ සිටවිලක් ආවා. අපි මේ වැඩසටහනට සහභාගී වෙලා කරගෙන තියෙන්නේ ආනන්තරික කුසල ධම්මයක්.
ඔව්.
ඒක එහෙමනම් ආනන්තරික කුසල ධර්මයක් නම් අනිවාර්යයෙන්ම ඒකේ ප්‍රතිඵලය නිවන අවබෝධ වීම.
ඔව්.
මේ ගැන තව ටිකක් පැහැදිලි කර දෙන්න
ඒකට කරුණාවෙන් ඉල්ලනවා. මේ දහම් ඇස ධම්මචක්කුන් උදපාදි වුණා නම් එතනින්නම් ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි වෙනවා. ඒක නවතින්නේ නැහැ. මේ තාම මිනිසුන්ට බැරි වෙන්නේ පළවෙනි පියවර මොකද්ද? ධම්මචක්කුන් උදපාදි. එහෙම නැත්නම් තව වචන වලින් කියනවා නම් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඉස්සෙල්ලාම මුලින්ම චක්කුකරණී වෙන්න ඕන. චක්කුකරණී වීම තමයි ධම්මස පාඩම. ඊට පස්සේ තමයි ඥානකරණී. ඊට පස්සේ උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය, සංවත්තන්ති. මේක මේ සියලු දෙනාට ධර්ම මාර්ගයේ නිවන් මාර්ගයේ යන අර සියලු දෙනාට අදාළයි මේක. නැතුව මේක මේ බුදුහාමුදුරුවන්ට විතරක් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුහාමුදුරුව අවබෝධ කරගත්තට පස්සේ අනික් අයටයි මේක කිව්වේ. දැන් අද බුද්ධාගමී කියන්නේ මේ බුදුහාමුදුරුවෝ විතරයි චක්කුකරණී ඥානකරණී මේ උපසමාය අභිඤ්ඤාය සම්බෝධය නිබ්බානය සම්මත. එහෙම එකක් නැහැ. මේක අනික් අයටයි කිව්වේ. ඒක නිසා සියලු දෙනා ඉස්සෙල්ලාම ධම්ම චක්කුකරණී වෙන්න ඕන. චක්කුන් උදපාදි වෙන්න ඕන. දෙකම එකයි. චක්කුකරණී චක්කුන් උදපාදි කියන්නේ දහම් ඇස පාද ගන්න. ඒකම තමයි දර්ශනේන සම්පන්න වීම. ඒක නැතුව මේ මාර්ගයේ පාරට බහින්න බෑ. ඒක නිසා මේ මාර්ගයේ පාර බැස්සට පස්සේ ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට පාරේ මාර්ගය පූර්ණ වෙන ගමන කෙලවර වෙනවා. එච්චරයි.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒකෙන් අදහස් වෙන්නේ අපි මේ සතිය ඇතුළත ආනන්තරිය කුසල ධර්මයක් සිදු කරගෙන තියෙන බව.
ඔව්, ඒක Taman දැනගන්න ඕන. ගත්තනම් හරියට යථාභූත ඥාන දර්ශනයක් ලැබුණා නම් ඇත්ත ඇත්ත ඇටියට දැක්කනම් චක්කුකරණී එහෙම නැත්නම් චක්කුන් උදපාදි වෙනවා. හැබැයි ඔක්කොම මෙතනට මේ ආපු භාවනා වැඩසටහනට 100% ආපු අය චක්කුකරණී උනායි කියලා මම කියන්නේ. කීප දෙනෙක් වැඩි දෙනෙක් උනා. තව ඉන්නවා කීප දෙනෙකුට තව මදිපාඩු. තව අඩුපාඩු. තව ගැටලු. තව ප්‍රශ්න තියෙනවා. එමයි ඉන්නවා. ඒක නිසානේ දෙවෙනි වරකුත් කැමති නම් එන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක හරියට යථාභූත ඥාන දර්ශනයම ලබන්න ඕන සම්මා දිට්ඨියට පත් වෙන්න ඕන. එතකොට සමහර ඒක කුසලා ධම්මා ඒකේජ භාගය හැටියට යන්නේ.
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා.
ගෞරවනීය බුදු පියාණනි, පරතෝගෝස්තක ප්‍රත්‍යය ලබා ගැනීමට ඔබ වහන්සේගෙන් බණ අසා පාද නමස්කාරය කර ගැනීමේදී මේ පාද නමස්කාරය කොයි විදිහටද කරගන්න ඕනේ?
ඒක කොහොම කළත් කමක් නැහැ, හිතෙන් කරන්න ඕනේ.
හිතෙන් කරන්න පුළුවන්.
හිතයි පිරිසිදු වෙන්න ඕනේ. ඒකේ විශේෂයක් නැහැ.
මම අහලා තියෙනවා ස්වාමීනි මේ පාද නමස්කාරය.
ඒවා මේ සම්මත. සම්මත. සාහිත්‍යකාරයන්ගේ වැඩ. ඒකනේ ඔය අර නොයෙකුත් ආකාරයේ වන්දනා ක්‍රම ඒවා මේ මහායාන ආගමේ වැඩ. හිත පිරිසිදු නම් රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව ඒ ගෞරවය, ඒ පූජනීය බව, ඒ පුද, ඒ සිහිපත් කිරීම කරනවා නම් හරි. ඒක නිසා කොහොම ඇඳත් එක එකයි.
පාද නමස්කාරය කිරීමේදී පාද අල්ලලා වඳින්න හොඳ නැහැ
කියලා. ඒක ඉතින් සමහර වෙම කරනවා, සමහර වෙම කරන්නේ නැහැ. ඉතින් ඒක කොහොම කළත් ඒ අයගේ හිතේ තත්ත්වය අනුවයි ඒ කරන්නේ. ඒකෙන් වෙනසක් නැහැ.
දීර්ඝායුය.
ගරුතර ස්වාමින් වහන්සේ, මට පොඩි ගැටලුවක් තියෙනවා. අපි තෙරුවන් වන්දනා කරන අවස්ථාවේදී බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි කියලා කියනවා. බුද්ධං ජීවිතං යාව නිබ්බාණං සරණං ගච්ඡාමි කියනවා. මේ දෙකෙන් ඇත්තටම සුදුසු මොකක්ද? යම් කිසි වෙනසක් වැරද්දක් තියෙනවද කියලා දැනගන්න.
මොකද්ද වාක්‍ය දෙක ආයි කියන්නකෝ.
බුද්ධං ජීවිතං යාව නිබ්බාණං සරණං ගච්ඡාමි. බුද්ධං ජීවිත පරියන්තං යාව පරියන්තං සරණං ගච්ඡාමි.
ජීවිත පරියන්තං කියන එක බුද්ධං කියන්නේ බව උදුරා දමමින් මේ ජීවිතේ පරියන්ති. දැන් මේ නිබ්බිදා සූත්‍රයේ තියෙන පරියන්ති පූර්ණ වශයෙන් මේ පැවැත්ම මේ පාඩාගෙන යෑම උපත අන්ත කිරීම පරියන්ති. පරිමුච්ඡති වෙන්නේ එතකොටයි. පරිමුච්ඡති කියන වචනේට පෙරවතන තමයි පරියන්ති. එනිසා පූර්ණ වශයෙන් මේ උපාදානය අත්දරියාම පරියන්ති වෙනවා. මේ ජීවිතයේ පිළිබඳව අර බව තියෙන තාක්කල්, රාග බව, ද්වේෂ බව, මෝහ බව තියෙන තාක්කල් මේ ජීවිතේ තමන්ගේ මගේ කියලා උපාදානය කරගෙන නැවත නැවත ඉපදීපදී යනවා. ඒ නිසා හැබැයි ඔය කියන ගාථා දෙක ත්‍රිපිටකයේ තියෙන වචන පද නෙමෙයි. ඕවා පස්සේ කාලෙක ලියපු අටුවාවල තියෙන පද. ඒව තමයි ජනප්‍රිය වෙලා තියෙනවා.
එතකොට
සාරණංශ මේක අපි ගච්ඡාමි සරණං බුද්ධං, ගච්ඡාමි සරණං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං. දැන් ඔය පස්සේ කාලෙක ලියුවා මේ ජීවිතයම පුද කළ මම අර කියන්නේ මේ ජීවිතයම පූජා කරනවා කියලා. ඔන්න වගේ අදහසක් තමයි ඔය ජීවිත පරියන්ත. තේරුණාද? මේ ජීවිතේ පූජා කළා කොහොමද නිවන් දකින්නේ? මැරෙන්නේ බැහැ. දැන් ඔය රේණුකානේ හාමුදුරුවන්ගේ පොතවල තියෙන පළමුවෙන්ම මේ ජීවිතේම පූජා කරලා පටන් ගන්න කියලා. ඒවා මේ මහායාන අදහස්.
එතකොට
අර නාවියනේ අරියදම්ම හාමුදුරුවෝත් ඉන්න කාලේ කිව්වා මේ ජීවිතේම පූජා කරලා මෙහෙම කතාවක්. ඒවා වැරදි කතා, ඒවා මහායාන සංකල්ප.
එතකොට මෙහෙම භාවිතා කිරීම ඇත්තටම අපට මොන හරි අපවාදයක් වෙනවා ස්වාමීන් වහන්සේ?
අපවාදයක් ඉතින් ඒක අපවාදයක් වෙනව නෙමෙයි, තමන්ගේ නිවන ප්‍රමාද වෙනවා, නිවන බැහැනවා, නිවනට බාධා වෙනවා. ඒක තමයි වෙන වැඩි. ඉතින් මේ මේ ජීවිතයම පුද කරලා තමයි පටන් ගන්න හදන්නේ. මේ ජීවිතේ පාත්තගෙන ඉන්න යන්න බෑ. මේක ලබා ගන්න, මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ ජීවිතේ නැතුව බෑ.
වාසයට දිගාස ලැබේවා.
අවසරයි ගරුතරාතුන් වහන්සේ. අපි පහුගිය වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව චත්තාරි මානි තානානි ඒ හතරපල නැත්තම් ස්ථාන හතර වැඳ පුදා ගන්න සහභාගී වුණා. ඔය රිටිගල ගිය අවස්ථාවකදී අපිට පොඩි පොත්පිංචක් හම්බ වුණා. එයින් ඒ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් හරි කවුරු හරි සංඝයා වහන්සේ නමක් විසින් ප්‍රකාශ කරලා මුද්‍රිතකක් මේ ඒකේ. හැබැයි මේ කිසිම දෙයක් සඳහන් වුණේ නැහැ. මේ
ඒ ඉතින් ඒ මිනිසුන්ගේ දැනුමක් නැතිකමනේ. ඒ මිනිසු හිතාගෙන ඉන්නේ අර දැන් ඉතිහාස කතා පොත්වල තියෙන දේනේ. හැබැයි ඒ මිනිසුන්ගෙන් ඇහුවොත් කවුද මේවා හැදුවේ කියලා, ආ රජ කෙනෙක් හැදුවා අරවා කියලා මේවා කියයි. දැන් ඔතන තියෙන්නේ සක්මන් මළුවක් මොකටද රජ කෙනෙකුට? ඔතන රිටිගල තියෙන උදුන මුදුන වැදගත්ම දේ මොකද්ද? සක්මන් මළුව. ඒ වගේම ඔතන තියෙන සියලු තැන් මේ අරහතුන් වහන්සේලා වැඩ හිටිය, බුදුහාමුදුරුව වැඩ හිටිය සක්මන් මළුව මොකටද වෙන කාටවක්ක? ඈ ඉතින් ඒක නිසා ඒගොල්ලන්ගේ දැනුම ඉතින් අපිට කමක් නැහැ. පොත් ලියන්න පුළුවන් මිනිස්සුන්ට ඕන තරම්.
සවිනාස් මගේ ප්‍රශ්නය දැන් ඒ වගේ දැන් ඔබ වහන්සේගේ අර අපිට දීලා තියෙන පොඩි පොත් පිංචේ ණයගන්දුණු සම්බන්ධයෙන් ගන්න හතරවෙනි කාරණා, ඒ කියන්නේ මේ ධර්මය අනිත් අයට මේ පිළිබඳව දැනුමක් ලබා දීම සම්පූර්ණ වෙනවා මං හිතන්නේ. ඒක අපි
ධර්මයේ බුදුහාමුදුරුවෝ අනුකම්පං හිතේසි සියලු දෙනාට නෙමෙයි, කාටද? මේ මාර්ගයට අවතීර්ණ වෙන්න පුබ්බේ අර පුබ්බේත කත පුඤ්ඤතා ශක්තිය තියන අයට විතරයි මේක ප්‍රයෝජනයක් වෙන්නේ. අනික් අයට මේකෙන් විනාශයක් වෙන්න පුළුවන්. අනික් අය ඔය වගේ තැනකට ගියත් ආර්යෝපවාදයක් හෝ වෙනත් වරදක් හෝ කරගෙන හිටියටත් වෙනුත් පහළට වෙන්න පුළුවන්. අර සද්දස්ස කුලපුත්තස්ස නොවන අයට ඔය ස්ථාන හතරට යෑම නොගැලපෙයි. එච්චරයි මට කියන්නේ.
ඔබ වහන්සේ කියන්නේ මේ සම්බන්ධයෙන් දැන් අපි පුවත්පතක ලිපියක් සැපීම හරි පොඩි පොත් පිංචක් මුද්‍රණය කරලා බෙදා දීම.
එහෙම වුණොත් සංචාරකයෝ ගිහිල්ලා විනාශ කළා, ඒ මිනිසුත් විනාශ වෙයි. ඒකින්ද මේවා ඕන කරන්නේ, මේ චත්තාරි මානිටානානි ඕන කරන්නේ සද්දස්ස කුලපුත්තස්ස තත්වයට පත් වූ අයට දස්සනියානං සංවේජනියානං වෙන්න. ඒක නිසා මේවා මගේ නිර්දේශය නිකම් මේ අසුතවත් පෘථග්ජන මුද්දලියෝ සංචාරකයෝ හැටියට මේවා වන්දනා කරන එක අනේක ගැලපෙන්නේ නැහැ. එයටත් විනාශයක්, ඒ තැන්වලටත් විනාශයකටපත් වෙනවා. ඕවා කාලයක් මේ අර සද්දස්ස කුල බුද්දස්ස කියන පුද්ගලයන්ට ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕවා මෙතෙක් කල් රැකුණා වගේ තවත් කාලයක් රැකෙන්න ඕන. හැබැයි ඍටිගල ඒ චත්තාරිමානි වලට අයිති නැත.
ඔබවහන්සේ නිරෝගීස.
ගෞරවනීය අරහතුන් වහන්සේ දැන් ඊයේ දෙස්දේදී සඳහන් වුණා ඊයේ හෝ පෙරේදා
මොකද්ද ඇහෙන්නේ නැමෙ තේරෙන්නේ
ඊයේ හා පෙරේදා දේශනවලදී සඳහන් වුණා මේ සියලුම සංකත නිර්මාණය වෙලා තින්නේ විඥාන නිර්මාණයක් කියලා. එතකොට මේ ගස් කොළන් ඊළඟට ගංගා ඇල දොළ විඥානයේ නිර්මාණයක් නෙවෙයි නේද? ඒක ධර්මතාවයේ උඩ බිහි වෙන එකක්ද?
ධර්මතාවයේ තමයි විඥානය.
එහෙම
නැඹට දැන් ඔය සියලු දේ ඔය ගහකොළ ඇදලා තියෙන්නේ අපිට මේ වාතාශ්‍රය පිරිසිදු කරන්න.
එහෙම
තේරුණාද?
එහෙම
ඔය අපි හිතන දෙයකට නෙමෙයි. ඊට වඩා හුඟක් වෙනස්. ඒක නිසා මෙතන තියෙනවා අපිට හිතා ගන්න බැරි ධර්මතාවය. අන්තිමට ගිහිල්ලා බැලුවහම සියලු දේ මේ සියලු සත්වයන් විසින් සියලු පුද්ගලයන් මේ මිනිස්සු විතරක් නෙමෙයි මේක ජීවත් වෙන්නේ. පතා සත්වය ගහකොළ තව හුඟක් ඇයෝ. ඒවත් විඥානය. ඔය සියලු ගස් වලට තියෙන අවිඥානික ශක්තිය. තේරුණාද? ගස් වලට අවිඥානික ශක්තියක් තියෙනවා. සත්වයන්ට පුද්ගලයන්ට සවිඥානික ශක්තියක්. එනිසා මේ ඔය නිකං එක අර නිකං එක්ක පාට දැනගත්තට ගත්ත ගමන් මේක හරියන්නේ. මේ විඥානය කියන එක මහ පුදුම දෙයක්. ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතර නැතුව ගහකට ජීවත් වෙන්න පුළුවන්. ගහ මුල් ගිහිල්ලා ඒ ජලයයි පෝරයි ගන්නවා. කොළ ගිහිල්ලා වාතයයි ඉරුවෙලියයි ගන්නවා තේජෝ. ඒ ගන්නෙ මොකකින්ද? ඒ විඥානය. නැතුව ඕක ඉබේ විඥානයක් නැත්නම් ඔය ගහට එහෙම වතුර නැති වුණොත් ඔය ගහ මැරෙන්නේ මොකද? ඒත් විඥානය. ඉතින් ඒක නිසා මේ විඥානය කියන එක මහත්වෝ මේ මිනිහෙකුට විතරක් තියෙන එකක් සතෙකුට විතරක් තියෙන එකක් නෙමෙයි. මේ විඥානය කියන වචනේ තේරුම ඒ ගස්වලට සියලු ගස්වලට. දැන් ඔය මහත්වයා ඔන්නම් ගිහිල්ලා බලන්න ඔය මහත්වයාගේ ගේ ගාව මොකක් හරි කොස් ගහක් හරි පොල් ගහක් හරි තියෙනවනම් ඔය ගහ ගාවට දවස ගානේ ගිහිල්ලා නිකන් අර ද්වේෂයෙන් වෛරයෙන් නරක වචන ටිකක් කතා කරන දවස් 10ක් විතර මොකද වෙන්නේ ඔය ගහට? ඔය ගහ මලානික වෙනවා. අකර්මණ්‍ය වෙනවා. අක්‍රීය වෙලා අර ගෙඩිය දෙන්නේ නැතුව මල්පල ගන්න නැතුව ගා නිකන් දුර්මුක වෙනවා. ඒ වගේම ඔය ගහට අර හොඳ යහපත් වචන ටිකක් කියන්න ඔය ගහ ප්‍රාණවත් වෙනවා. පෝර දැම්මට වැඩිය ප්‍රාණවත්. ඒක නිසා ඒ අර විඥාන ශක්තියක් තියෙන නිසා. ඒ නිසා හිතන්න එපා මේ මිනිසුන්ට සත්වයන්ට විතරයි විඥාන ශක්තිය
තියෙන්නේ.
සියලු දේවලට යම් විඥාන ශක්තියක් තියෙනවා.
ඊළඟට සනන්ත මගේ ඊළඟ ගැටලුව දැන් බුද්ධ භාවනා වැඩසටහන ආපු අපි ආර්යතුස්නී භාවයෙන් සිටිය යුතුයි කියලා සඳහන් කළා තිනු අර පත්‍රිකාවේ. නමුත් නේවාසික ඉන්න කාමරවලදී ඒ බව එතරම් ප්‍රදර්ශනය
වෙන්නේ නැහැ. ඒ පෘථග්ජන පුද්ගලයොත් ඉන්නවනේ. ඒක අපි දන්නවා.
ඉතින් ඒගොල්ලෝ ඒ දවස්
හැටේ මේක පුරුද්දකට පුහුණුවකට එන්න තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් ආපු දවසේම එන්නේ පෘථග්ජන පුද්ගලයෝ අසුතවත් පෘථග්ජන. දවසක් දෙකක් තුනක් හතරක් අවසාන දවසට එනකොට තමයි ටිකක් හරියන්නේ. හැබැයි ඔක්කොම හරියන්නේ නැහැ. සමහර මිනිස්සු මෙතෙන්ට එන්නේ ලාභය ප්‍රයෝජනයක් වාසියක් මොකක් හරි බලාගෙන. එහෙම අයට මේ ධර්මයේ ගන්නත් බෑ ගන්නෙත් නෑ. එහෙම අය තමයි ඔය ඕවගේ දේවල් කරන්නේ. අනිත් පාර තව කොටසක් එනවා මේකේ වැරදි අඩුපාඩු හිල් හොයන්නේ. එහෙම අයට හරියන්නේත් නෑ. ඒක නිසා ඒකනේ මං කිව්වේ මේ ආපු 100%ක්ම මේ ධර්මයේ ගන්නෙත් නෑ ගත්තෙත් නෑ ගන්නත් බෑ. කොටසක් ගන්නවා ඒ අයට යහපතක් වෙනවා. ඒ අයගෙන් අනික් අයටත් යහපතක් වෙනවා. කොටසක් ගන්නෙ නෑ. ඒ අය තමයි ඔය ඔවගේ කාමරවල ඔවගේ තැන්වල එකතු වෙලා තව නොයෙක් අය ලෝකේ වැඩ කරන්නේ ගියන්නේ හිටන්නේ මේ ගිය පාර ද කොහෙද භාවනා වැඩසටහනකට ඔය සාත්‍ර කියන මහත්තයෙකුත් ආවා. ආත්‍ර කියන්න පටන් ගත්තා. මේ පාරත් ඉතින් ඒ වගේ මොන මොන හරි කරන අය ඉන්න ඇති එන්නවා. අපිට ඉතින් ඒ අපි ඒ මිනිසුන් දෙක තරහ වෙන්නෙත් නැහැ. අපි ඒ මිනිසුන්ට ද්වේෂයක් වෛරයක් කරන්නෙත්
නැහැ.
අපි ඒ මිනිසුන්ව බැනලා පන්න ගත්තෙත් නැහැ. ඒක එයාගේ පෘථග්ජනගත කම එයා දැනගන්න ඕන එකෙන් මිදෙන්න.
ඒ
වගේම සමහරු වෙනවා තවත් නොයෙකුත් කෙටි తాවකාලික බලාපොරොත්තු ඇතුව. මෙතන මෙතන අර මූලිකත්වයක් නායකත්වයක් ගන්න හිටපු එහෙම මිනිසුත් ආවා ගියා දැන්. එහෙම අය තාමත් ඉන්නවා ඉස්සරහත් හිටියා. එහෙම ඒ අයටත් මේක ගන්න බෑ. ඒ අය නොගෙනම ගියා. ඒ වගේ මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ධර්මය ගන්න නම් අර නිසීදති පල්ලංකං ආභූජිත්වා කියන තත්වයට හිට නිහතමානී කරගන්න ඕන. ඉවසා විමසා කටයුතු කරන්න ඕන.
දීර්ඝායුෂ ලැබේ.
නමස්කාර වේවා ආරියතුන් වහන්ස. මට ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ ආනාපාන සති භාවනාව කරද්දී දැන් රාගසිතක් ඇති වුණොත් ඒ රාගය නැති කිරීම සඳහා අපිට පුළුවන් අසුබය වඩන්න. එතෙන්දී අපි පාන කරනවා. දැන් මට තියෙන ඊළඟ ගැටලුව තමයි ඒක ප්‍රමාණවත්ද අපි ආන කරගත්ත යුත්තේ කෙසේද?
දැන් අසුභානුස්සතිය වඩලා අර අසුභය අනුපස්සනා කරලා සුභ බව සුන්දර බව හිතෙන් උදුරලා අස්කල්ලා අයින් කරලා ඉවත් කරනවා. සුභ බව සුන්දර බව හිතෙන් අයින් කරලා අස්කල්ලා ඉවත් කරනවා. ඒ අනුව හිත යදිදන් සබ්බ සංකාර සමුතු. හිත වෙන්නේ මොකටද? සමතේටපත් වෙනවා. ඒ සමතේටපත් වුණාට පස්සේ ඒ මොහොතේම යුගනද්දවම අර හිතේ අර රාගය නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා ඒ සමගම ඒ සමානවම අනිච්ච දුක්ඛනත් අනුපස්සනා කළා නිච්ච සුඛත් අයින් කළේ නැත්නම් අර රාගය තාම එතන මුල් බැහැගෙන ඒක නිබ්බිදා වෙනකම්ම අර අසුභානුස්සතියත් මරණානුස්සතියත් වඩන්දු. ඒක නිසා මේක යුගනද්ද කියන්නේ ඒකයි. ඒ වගේම අර තරහත් මෙත්තානුසතිය වඩලා తాවකාලිකව සමතේටපත් කරගත්තට පස්සේ ඒහා සමගාමීවම අර තරහ නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා හිටේ. ඒ නිච්ච වූ සුඛ වූ අත් වූ තරහ අයින් කරන්න පුළුවන් වෙන්නේ අනිච්ච දුක්ඛානත් අනුපස්සනා කරලා නිච්ච සුඛාත් ඉවත් කළාම ඒ තරහටත් නිබ්බිදා වෙනවා. නොබෙන්දිනවා. අර රාගයටත් නොබෙදෙන්න අනිච්ච දුක්ඛානත් වඩන්න ඕන. ද්වේෂයටත් නොබෙදෙන්න අනිච්ච දුක්ඛානත් වඩන්න ඕන. මානයටත් නොබෙදෙන්න අනිච්ච දුක්ඛානත් අනුපස්සනා කරලා නිබ්බිදා වෙන්න. ඒක නිසා මේ සමතය අර මෙත්තානුස්සති අසුභානුස්සති දෙකම සමතය මරණානුස්සති බුද්ධානුස්සති දෙකම උදුරා දැමීමට බව ඒ ගතිය වැරදි ගතිය හිතෙන් උදුරා දමන්නට උපකාරක දේ තමයි බුද්ධානුස්සති මරණානුස්සති දෙක. මේ දෙකම කලේ නැත්නම් යුග නද්ද වෙන්නේ නැහැ. සමත විපස්සනා දෙකම අනුපස්සනා හැටියට පූර්ණේ වෙන්නේ නැහැ. එනිසා අනුපස්සනා හතරක් තියෙනවා. අනුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, සමතය. මෙත්තානුස්සති, අසුභානුස්සති, සමතය, මරණානුස්සති, බුද්ධානුස්සති, විපස්සනා, අනුපස්සනා.
ස්වාමීන් වහන්සේ මේ අර නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ කියන පාඩේ ශුන්‍යෝ කියන වචනේ පොඩ්ඩක් කන්න කළ පැහැදිලි කරන්න.
ශුන්‍යයි මේක අපේ කැමැත්ත අනුව පණිහිට නැහැ. මේක කිසිම හරයක් නැහැ. අර්ථයක් නැහැ. අපේ හිතෙන් අපි කොයි තරම් දෙයක් උපාදානය කරගත්තත් ඒක ඒ ආකාරයට පවතින නැත්නම් විපරිණාමයටපත් වෙනවා. ඒක ශුන්‍යෝ. ඒක රබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. විනා භාවෝ කියන්නේ ශුන්‍යෝ. ඉතින් මේ අපි මේ උපාදානය කරගත්ත දෙයක් කොයි වෙලාවෙ හරි ශුන්‍යෝ වෙලා යනවා.
සයන්නත නිස්සත්ත්ව නිජීව කියන්නේ සත්වේ
නිස්සත්ත්ව කියන්නේ මේකත් අර සුව තත්වේ නෑ. තමන් මම මගේ කොට ගන්න එකනේ සත්ත්ව කියන්නේ. නිස්සත්ත්ව නිජීව මේකේ අපේ කැමැත්ත අනුව පාත් ගන්න බෑ. ඒක ඒකයි ඒක තේරුම.
එතන නිජීව කියන්නේ සයන්නත ජීවයක් නැහැ කියන එකද?
නෑ ඒක නෙවෙයි ඒවා පද පරමාර්ථ. ජීවෝ කියන්නේ මේ පැවැත්ම ඒ විදිහට ඒ ආකාරයට පවත්වන්න බෑ. එක ස්වરૂපයෙන් ස්වභාවයෙන්ම පවත්වාගෙන යන්න බෑ කියන එකයි නිජීවෝ.
නිරෝගී
අද අර පද පරම විදිහටයි ඔය පරිවර්තනය කළා තියෙන හැම තැනක. ඔව් වේගය තමයි විපරිණාමය. බ්‍රහ්මණය තමයි අර නිස්සත්ත්ව නිජීව ඔක්කොම වේගය. ඒ කියන්නේ දැන් වේගය කියන එකේ මේ ආපෝ තේජෝ වායෝ පටි වේගයකුත් තියෙනවා. දැන් ගින්නේ වේගයක්, කුලඟේ වේගයක්, ජලයේ වේගයක්. ඒ අනුවත් නිස්සද්දෝ නිජීව අර විපරිණාමයටපත් වෙනවා. අනිත්‍යභාවයටපත් වෙනවා. මේ සියලු දේවල් වලට ওই බ්‍රහමණය අදාළයි. බ්‍රහමණය නිර්මාතෘ කවුද? විඥානි. මිනිසු. සත්වයෝ. ඒක නිසා මේක හැම දෙයක්ම බැලුවම එකම දෙයක් තමයි මූලයක් තමයි මේ තියෙන හේතුඵල ධම. හේතුඵල ධමෙන් තොර බුද්ධ දේශනාවක් හෝ බුද්ධ දේශනාවකින් තොර හේතුඵල ධමෙන් තොර බුද්ධ දේශනාවකුත් නැ බුද්ධ දේශනාවේ මිසක් හේතුඵල ධම විග්‍රහ කළත් නැ. යමෙක් හේතුඵල ධම තේරුම් ගත්තොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා සම් ධම්මෝ සම්දිච්චිකෝ වෙනවා නිබ්බිදා වෙනවා විරාගා නිරෝධෝ වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නට පත් වුණාට පස්සේ ප්‍රථමයෙන්ම පස්වග මහණුන් බුද්ධත්වයට පත්ුනේ නෑ කියලා විශ්වාස කරා නම් ඒ බුද්ධ කියන වචනේ පස්වග මහණුන් දැනගෙන සිටියද කලින්?
ඔව් බුද්ධ කියන වචනේ සම්මතයෙන් එදත් තිබුණා. කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳන් තිබුණා. දීපංකර බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳනුත් බුද්ධ කියන වචනේ තිබුණා. දැන් අදත් මේ ලංකාවේ සියලු ස්වාමීන් වහන්සේලා බුද්ධ කියන වචන තියෙනවා අට්ඨයක් ධර්මයක් හරයක් තේරුමක් ඇත්තින. කවුද හිතන්නේ බව උදුරා දැමීම බුද්ධ කියලා? එහෙම හිතුවද? අර පන්සලේ තියෙන පිළිමය තමයි බුද්ධ. ඒකද බුද්ධ? නෑ හිතේ තියෙන හිතේ උපදින බව උදුරා දැමීම බුද්ධෝ. බව උද්ද බුද්ධ. ඒක තමයි නියම නිවැරදි අර්ථය. ඒක තිබුණා බුදුහාමුදුරුවෝ ඒක මතු කළා. එතෙක් කල් අර පද පරම වශයෙන් බුද්ධ කියන වචනේ තිබ්බා. සියලු වචන පද පරම විදිහට තිබ්බා. සීලය පද පරම විදිහට තිබ්බා. භාවනාව පද පරම විදිහට අදත් තියෙනවා එදත් තිබුණා. නමුත් මේ බුදුහාමුදුරුවෝ ඒ පද පරම විදිහට තිබිච්ච සියලු දේ අට ධර්ම නිරුක්ති පටිසම්භා මතු කරලා නිවනට මග විවෘත කරන හැටියට අර්ථ ධර්ම නිරුක්ති විග්‍රහ කළා සියලු දේට. ඒකයි කලේ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් බොහෝ විට හුඟ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ රාත්‍රී කාලේ අවදි වුණාම සමහර වෙලාවට රාගත් නොවන ද්වේෂත් නොවන සිතුවිලි එනවා. සමහරලාට රාජකාරී කටයුතු පිළිබඳ වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් සිතුවිලි ගලාගෙන එනවා. දැන් අපි ආනාපාන සති සමාධි භාවනාව තුළින් මේ தত্ত্বය වළක්වාගන්නේ කොහොමද?
දැන් මෙහෙමයි. ඔය නිින්ද නොයන වෙලාවේ ඒ වගේ හිතට ගලාගෙන එන දේවල් සංකාරද අව්‍යාකට සිතුවිලිද කියන එක දැනගන්න තේරුම් ගන්න Taman දක්ෂයෙක් වෙන්න. සංකාර සිතක් නම් තමන්ගේ හිත කිලුටු වෙනවා. අව්‍යාකට සිතක් නම් කිලුටු වෙන්නේ නැහැ. ඒ වගේම ඔය එන ඔය සමහර විට නිදි නැති වෙලාවේ කුසල සිතුවිලිත් එන්න පුළුවන්, ක්‍රියාසිතුත් එන්න පුළුවන්. ක්‍රියාසිතක් නම් ඒක භාවිතා කරන්න, සංකාර සිතක් නම් විතරක් ආනපාන සති සමාධිය වඩන්න, අව්‍යාකට සිතක් නම් ඒක අමතක කරලා දාලා අත්තරින්. එතකොට අපි දැනුවත් වෙන්න ඕන, තීරණයක් ගන්න ඕන. වෙන කාටවත් මේක කරන්න බෑ. තමන්ගේ හිතේ උපදින්නේ ඒ වගේ අවස්ථාවක සංකාර සිතුවිල්ලක්ද, ක්‍රියා සිතුවිල්ලක්ද, අව්‍යාකට සිතුවිල්ලක්ද, ඒ තුන නොදැන භාවනාවක් කරන්න බෑ. පිරිසිදු වෙන්න බෑ. ඒක දැනගත්තොත් ඒක දැනගන්න තමයි මේ සියලු ධර්මයේ කියා දුන්නේ. මේ කියා දුන්නේ. හොඳයි එහෙනම් දැන් අද තව ප්‍රශ්න තියෙනවද අහන්න? තව එක ප්‍රශ්න.
ස්වාමින් වහන්සේ මේ සාදු කියන වචනේ තේරු?
ඔව්. ඒක ඉතින් හොඳ වචනයක්. දැන් සාදු බුදුහාමුදුරුවෝ දේශනා කරපු කියා දුන්න වචනයක්. කායේන සංවරෝ සාදු, වාචාය සංවරෝ සාදු, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත සංවරෝ. සාදු කියන්නේ සුහද, සුදු හදවත, හදවත පිරිසිදු වෙනවා. අර ක්‍රියාව පිරිසිදු නම් කායේන සංවරෝ. සංවරත්වයෙන් තොරව සාදු නැහැ. නිකන් ඔය දැන් අසපුවල ඉන්න මිනිස්සු සාදු 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 කිව්වට මේ ලෝකේ හරියට තේරුමක් ඇතුව මන් දන්නේ අසපුවල හිටපු අයත් මෙතෙන්ට ආවද කියලා. අසපුවලට ගියා අයත් එන්නේ නැති හේ තියෙන්නේ සාදු 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 වචන තුන. නමුත් සංවර නැතුව අර ක්‍රියාව සංවර නැතුව කායේන සංවරෝ සාදු වෙන්නේ නැහැ. වාචාය සංවරෝ නැතුව වචනය සංවර වෙන්න. දැන් අපි මේ භාවනා වැඩසටහන ආරම්භ කරන්නට පෙර අර සාදු 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 කියලා සාදුකාරයක් දෙනවා. ඒ මොකටද? සංවර වෙන්න. කායන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවර. ඒක එතකොට තමන් අදිස්ථාන කරගන්න ඕන. මම සාදු 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 කිව්වේ මොකද? කායන සංවරෝ සාදු, වාචාය සංවරෝ සාදු, මනසා සංවරෝ සාදු. තුනම සංවර කර. සංවර නැත්නම් සාදු වෙන වැඩකුත් නැහැ. ඉතින් හරයක් නැහැ, කාටවත් තේරුමක් නැහැ. ඒක නිසා දැන් මේ 600ක් 700ක් විතර ඉන්න තැන මේ සියලු දෙනා සංවර වෙලා තියෙනවා. ඒක මොකද? කායන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ. ඒක නිසා ඒ සුහද වෙලා සාදු වෙලා. ඒක බුද්ධ දේශනාවේ තියෙන වචනයක්.
සෝපත්ති.
එහෙම නොවුනොත් ඔය සාදු 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 වලින් වැඩක් නැහැ. හරයක් නැහැ. ධර්මයට ගැළපෙන්නේ නැහැ. මේ මයික් එක අරගෙන කියන්න ඕනේ නැතුව මට ඇහෙන්න. ආ ඔයාගේ ප්‍රශ්නේ අහලා ඉන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. මම පණවගේ ආදරේ කියලා කිව්වත් දරුවන්ට දෙමව්පියන්ට පණවගේ ආදරේ කරනවා කියලා කිව්වත් තමන් ආදරේ තමන්ටම නේද?
ඔව්. ඔය 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 කියන කතා වචනයක් විතරයි.
ඔව්. ඉතින්
දැන් මේක මේක අර ණයකාරයන්ට තමයි මේ ආදරේ.
ඔව් ඒකම තමයි. මේ සක්කාය දිට්ටි අත්මිමානය කියලා ඒ කියන්නේ ඒ ඒ දේවල් ඒ ලෝකෝත්තර දේ නිසා තමන්ට නිවන් මාර්ග අවබෝධ කරගන්න ඒක මග අහුරන දෙයක්ද?
ඔව් ඒක උපාදානයක්, බැඳීමක්, සම්බන්ධතාවයක්, අර අසංවර බවක් ඒ හුඟක් තියෙනවා තව වචන. ඒක නිසා දැන් මේ කියන මේ ලෝකේ පවත්වාගෙන යන්නයි සම්බන්ධේ පවත්වාගෙන යන්නයි අර ආදරේ කියන්නේ. තේරුණා? ඕකේ කොතනදී හරි ගැටීමක් එන්න හේතු වෙනවා නැද්ද? දැන් අපි ආදරෙයි කියලා හොඳට හදනවනේ ළමයෙක්ව. එතකොට මේ ළමයා හරියට අපිට ඕන විදිහට අපි බලාපොරොත්තු වෙනා මෙන්න මේ ආකෘතියට මෙන්න මේ කෝවක දැම්මා වගේ මේ ළමයා හැදී. දැන් ඔය ආදරෙන් ඔය ළමයා අපිට නොගැලපෙන දෙයක් කළොත් එහෙම එතනත් ආදරේද? එතන දෙවෙනි වේශයක්, ද්වේෂයක් එනවා. අර ආදරේ නැති වුණා නම් ඔය ද්වේෂය එයිද? එන්නේ නැහැ. ඒ නිසා මේක අර මේක යද නිච්ඡන් තන් දුක්ඛම්. අර ආදරේ නිච්ච වෙලා තියෙනවා උපාදානය කරගෙන තමන්ගේ හිතේ. ඒක නිසයි ඒ පුද්ගලයා මට ඕන විදිහට මං කියන විදිහට ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි හැටියට හිටී කියලා පවතී කියලා. මේකම තමාර අට අනත්ත නිච්ච දුක මේකෙම තේරුම් ගන්න පුළුවන්. තේරුණාද?
තවත් එකක් ස්වාමීන් වහන්සේ, දැන් මට ඇත්තටම මල් තව අනක් තියෙනවා. ඉතින් ඒකට තේරුම්
ගන්න. මොන මොකක්?
මල් තව අනක් තියෙනවා.
ඒක තියාගන්න, ඒක වවා ගන්න, ඒක කමන්නේ නැහැ. ඒක හොඳයි. ඒකත් හොඳින් මේ කරගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ.
ඒකට තේල් ගහන්න එහෙම ගියොත්
සත්. ඔව් දැන් මෙහෙමයි. අර සතා සර්පයා කෘමිනාශකාරවම් මේවා ගහවුවොත් ඒක තමන්ටත් හානියක් වෙනවා. ඉතින් බලන්න ඕන අපි ස්වභාවික ක්‍රම තියෙනවා දැන්. ස්වභාවික පෝර, ස්වභාවික දේවල් තියෙනවා. එවැන් අර ඔය පලිබෝධයන් ඔක්කොම පළවා හරින්න ඉවත් කරන්න ක්‍රම තියෙනවා. ඒවා පාවිච්චි කරන්න. එතකොට හරි. හොඳයි.
අවසරයි අරහතුන් වහන්සේ, මේක කල්දායන්ට තියෙන ප්‍රශ්නයක්. මේ
අවසාන ප්‍රශ්නේ දැන්. හා දය මාරට අවසන්.
මැරෙන මොහොතේදී පරණ නිබ්බාන සුවයෙන් සුවපත් වේවා කියලා, ඒක පටිනිස්සග්ගද කියලා එහෙම
නැත්නම් මොකද්ද මොකද්ද?
මැරෙන මොහොතේදී
කවද?
මම මැරෙන මොහොතේදී.
ආ තමන් මැරෙන මොහොතේ.
මොහොතේදී.
ඔම නිබ්බාන සුවයෙන් සුවපත්
වේවා කියලා.
ඒක ඉතින් මේ බැඳි බැඳි හිතේ තියෙනවා නම් ගෙවල් වලට දොරවල් වලට ළමයින්ට බැඳිලා එහෙනම් නිබ්බාන යන්නේ. එහෙනම් නිබ්බිදාන. කිව්වට වැඩන්නේ.
අරහතුන් වහන්සේ ඒ වෙලාවේ
ඕවා බැඳිලා තියෙනවා නම් නිබ්බිදාන. නිබ්බාන නැහැ. නිර්වාණයකුත් නැහැ. අනිපාර තව එකක් කියන්න ඕන.
රතුන් වහන්ස මට මගේ ප්‍රශ්නයක් මට ඉන්න ගැටලුවක්.
ආ අවසාන ප්‍රශ්නේ අහන්නකො. අනන්ද.
ඇති වෙන ප්‍රශ්නයක් මේ පටිච්චසමුපාදේ
ළඟට අරගෙන අහන්නක.
පටිච්චසමුපාදේ මේ ඒක සත්‍යය කරනකොට
සත්‍යයනා කරන්නේ නෙමෙයි
පටිච්චසමුපාදේ. නෑ නෑ ඒක අපිට පැහැදිලි කරලා දෙනකොට මට මේ දරා ආසාව තියෙනවා. ඒ වුණාට මේක බාධා වෙනවා, නිදිමත එනවා. ඒකට ඇයි
මේ ඒ වයිටින් ගණන් ගන්න එපා. මේක කරන්න ඕන මේ ආනපාන සති සමාධිය දැනගත්තොත් හරි. ඒක කරගෙන යනකොට ඔය නිදිමතත් ඇති.
නෑ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒක ගැටලුව නෑ. ඒකටම පෙර
ඒක හිත පිළිසිදු වුණාම හරියනවා. හිත කිලුඩු වෙනවා නම් ඒ වැඩ අත්හරින්න, හිත පිළිසිදු වෙනවා නම් ඒ වැඩ කරන්න, එතකොට හරියනවා. හරි.
ස්වාමීන් වහන්සේ নমস্কার.
අනිත් පාරේ අර මේ ප්‍රශ්නේ අර මේ නිබ්බාන කියන එක දෙකක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. මොකද දැන් ආයි මේක තව වරක් කියන්න බැරි නිසා මේ පිරිනිවන් පෑම කෙනෙක් බුදු කෙනෙක් වුණත් අරහතුන් වහන්සේ කෙනෙක් වුණත් දෙවරක් පිරිනිවන් පානවා. සියලු බුදුවරු සියලු අරහතුන් වහන්සේලා සියලු පසේ බුදුවරු දෙවරක් පිරිනිවන් පානවා. විශ්වාස ගන්න පුළුවන්ද? පළවෙනි එක අනුපදිශේෂ නිබ්බාන. දැන් අර අපේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ ගෞතම බුදුහාමුදුරුව අර බෝධි මූලය තුල් ගාවදි සිදු වූ පිරිනිවන් පෑම අනුපදිශේෂ නිබ්බාන. අර කුසිනානුරානුවර බුදුගලදි පිරිනිවන් පෑම සෞපදි ශේෂ නිබ්බාන. එතකොට සියලු දෙනා අර පෘථග්ජන බව අනු උපදි ශේෂ, අර උපාදා අලුතෙන් උපාදානය කර ගැනීම සදාටම නැවැත්වීම අනු උපදි ශේෂ නිබ්බාන. අර උපාදානය කරගත් මේ කරජකයත් චිත්තජකයත් සියලු දේ කර්ම බීජත් සියලු විඥාන ශක්තියත් සදාටම සාමුලින්ම ආයති ඉවත් කිරීම සව් උපදි ශේෂ නිබ්බාන. එනිසා බුදු කෙනෙක් අරහතුන් වහන්සේ කෙනෙක් පසේ බුදු කෙනෙක් පමණයි මේ දෙවරක් පරිනිබ්බාණය කරන්නේ. අර බාහ්‍ය දාරු වීර්ය තුමත් දෙපාරක් අර බුදුහාමුදුරුවන්ගෙන් අර ගාතාවල අරහත් වුණාම අනුපදිශේෂ නිබ්බාණයටත් අර හරකෙක් මරලා ඇනලා මේ මිය පරලෝක යනකොට සෞපදිශේෂ නිබ්බාණයටත් පත් වුණා විනාඩි 3ක් ඇතුළත. ඒ වගේම යම් කෙනෙක් අවුරුදු ගාණක් යන්නත් පුළුවන් විනාඩි ගාණක් යන්නත් පුළුවන් අර සන්තති අමාත්‍යයට එච්චරවත් වෙලාවක් තිබුණ නැහැ දෙකම සිද්ධ වුණා. ඉතින් ඒක නිසා සියලුම අරහතුන් වහන්සේලා සියලුම බුදු පියාණන් වහන්සේලා ලෞතර බුද්ධ පච්චේක බුද්ධ අරහත් බුද්ධ දෙවරක් පිරිනිවන් පානවා එකක් අනුපදිශේෂ නිබ්බාන අවසානික සෞපදිශේෂ නිබ්බාන මේ දෙකත් වෙනස තේරුම් ගන්න ඕනේ. ඒ නිසා දැන් ඔය මේ කියව කියව හිටියට මට මාටත් පිරිනිවන් පාන්න ලැබේවා කියලා කිව්වට හරියන්නේ නැහැ. ඈ නිබ්බාන සුවෙන් පිරිනිවන් පාන්න කියලා කිව්වට වැඩක් නැහැ. ඒවා දැන් ඔය අර මං ඉතින් පුද්ගලයෝ කියන්නේ නැහැ එහෙම පුද්ගලයෝ ඔයාගේ ගාතිකා ගීතිකා අරව මේවා කියව කියව ඉන්නවා. වාරකාම්තුරු ගාවට ගියාද? ඈ නැද්ද? ගෝලියෙක් ගාවට යන්න තියෙන. ඒ වුණාට කියවලා හරියන්නේ නැහැ. යාතිකා ගීතිකා හැටියට ඕවා කියවලා කතා කරලා යාතිකා ගීතිකා හැටියට කියලා හරියන්නේ නැහැ. මේක අර උපාදානය හිතෙන් අයින් කර ගැනීම තමයි නිබ්බිදා වීම තමයි අනුපදිශේෂ සෞපදිශේෂ දෙකේදීම වෙන්නේ. එච්චරයි තියෙන්නේ. හරි එහෙනම්. හොඳයි එහෙනම්. මේ භාවනා වැඩසටහන මේ සතියේ මේ පින්වතුන් මෙතෙන්ට ඇවිල්ලා මේ පසුගිය 7 වෙනි දහවස බොහෝ පිරිසක් ආවේ 8 වෙනිද උදේ පාන්දර ආපු පිරිසකුත් ඉන්නවා. 7 වෙනිද ආපු අය අද වෙනකොට දවස් 7ක් මෙතන ගත කළා. දැන් මේ බොහෝ දේ අහගත්තා, දැනගත්තා, තේරුම් ගත්තා. අපි කළ යුතු කරණීය ධර්ම මොකද්ද? නොකළ යුතු අකරණීය ධර්ම මොකද්ද? අපි ආශ්‍රය කළ යුතු සේවිතා බා ධර්ම මොනවද? ආශ්‍රය නොකළ යුතු අසේවිතා බා ධර්ම මොනවද? මේ දෙක අපි තීරණය කරන්න ඕන. හිත කිලුටු වෙන දේවල් අපි පස්ස කරන්න ඕන, ප්‍රහාණය කරන්න ඕන, ආශ්‍රය නොකරන්න ඕන, අකරණීය හැටියට ඉවත් කරන්න. තමන්ගේ හිත හෝ අනුන්ගේ හිත අජ්ජත්තාව බහිද්දාව. තමන්ගේ හිත පිරිසිදු වන දේවලුත් අනුන්ගේ හිත පිරිසිදු කරන දේවලුත් විශ්වය පිරිසිදු කරන දේවලුත් ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර පිරිසිදු කරන දේවලුත් කරන්න ඕන. කිලුටු වන දේ නොකරන්න ඕන. ඒක නිසා ඒ අනුව තමන්ට යහපතක් සිතක් ශාන්තියක් වගේම විශ්වයට ලෝකයටත් සිතක් ශාන්තියක් සානයක් සුවයක් සැපතක් ලැබෙනවා. ඒකයි අවසාන ආන පාන සති සමාධියෙහි පිහිටනවා කියන්නේ. ඒ නිසා අර ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අකුසලා තේරුම් නොගෙන අපිට අස්සපස්ස කරන්න බෑ, ආනපාන කරන්න බෑ, සේවිතබ්බා සේවිතබ්බා කරන්න. දැන් හුලං ඇද්දට පිට කරාට ඔය කුසලය අකුසලය දෙක තේරුම් ගන්න බෑ. පිරිසිදු වීම අපිරිසිදු වීම තේරුම් ගන්න බෑ. ඒ වගේම අර අජ්ජත් බහිද්ද තේරුම් ගන්නත් බෑ. උලං ඇද්දීම පිටකිරීම කළාම යම් අර කසින පිරියම් කිරීමක් නිසා යම් ධ්‍යායි බවක් ධ්‍යාන බවක් දවා හැරීමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මගඵලක් ලැබෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න ඕන. එතකොට අපි මේ පැවැත්ම තුළ මේ පැවැත්ම දිගින් දිගටම මේ අද වෙනකන් අනවරත සංසාරි පවත්තගෙන ආවේ ඔය වැරදි ගති ප්‍රියදේට ඇලෙන රාග ගතිය අප්‍රියදේට ගැටෙන ද්වේෂ ගතිය ප්‍රියාප්‍රියතර වැරදිසේ මනින මෝහ ගතිය මේ ගති මුල් බැහැගෙන මුල් ඇදගෙන ඔය මනෝමය කාය තුල ගති හැටියට ඇබ්බැහි වෙලා ඇඩික්ටඩ් වෙලා ඒ ඇබ්බැහි වුණ ඇඩික්ටඩ් වුණ මුල් බැහැගත්ත ඔය මුල් තුන රාග මුල ද්වේෂ මුල මෝහ මුල අපිට උදුර දාන්න පුළුවන් ඒකට ක්‍රමිය තමයි බුදුහාමුදුරුවෝ මේ ආනපාන සති සමාධිය යුගනද්දව එහෙම නැත්නම් අර කායේ කායානුපස්සනාව වැඩිමෙන් වේදනාසු වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාව විශේෂයෙන්ම ධම්මේසු ධම්මානුපස්සනාව විග්‍රහ කළේ ඒ වගේම මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති ඒ ආනපාන සති සමාධියම වැඩිනවා ඒ නිසා මේ චතුරාරක්කා වැඩිමත් සතර රතිපට්ඨානය වැඩිමත් අනුස්සති අනුපස්සනා වැඩිමත් බුද්ධ දේශනාව ඒවයින් තොරව ඒවා වැඩින්නේ නැත්නම් අනුපස්සනා නැත්නම් ඒක තමයි වැදගත්ම වචන අනුපස්සනා වඩනවා නම් අනුසය උපදින්නේ නැහැ අනුපස්සනා අනුස්සති වඩන්නේ නැත්නම් අනුසය උපදිනවා අනුසය උපදිනොත් රාගය ද්වේෂය මෝහය අලුතෙන් හිතේ උපදිනවා පැවැත්ම පවත්වාගෙන යන මේ දෙක හොඳට තේරුම් ගන්න ඕන එතකොට මේ මාගදී භාෂාවේ තිබුණු අනු කියන වචනේ සිංහල භාෂාවේ වචනයක් නෙමෙයි සිංහල භාෂාවේ තියෙන අනු කියලා වචනයක් අංසු උපකොටස් පාදේ අට්ඨය නමුත් මාගදී භාෂාවේ අනු කියන්නේ වර්තමාන මොහොතේ තමන්ගේ හිතේ අලුතෙන් උපදින යමක් තියනවා නම් එතෙන්දී අනු අනුකම්පා අනු රාගය අනු භව මේ අනු කියලා වචන මේ අනු කියන වචනේ තේරුම් ගත්තොත් විතරයි අර අනුපස්සී විහෙරති කරන්න පුළුවන් විහරති වෙන්කර කර වැරදිදී අත්දැරීම විහරති අලුතෙන් හිතේ උපදින වැරදිදී වෙන්කර කර අත්හැරලා ඒක ප්‍රහාණය කරනවා නම් අනුපස්සී විහරති අනුපස්සනා වැඩෙනවා ඒ වගේම ඒ අලුතෙන් උපදින වැරදිදී අස්කරනවා නම් හිතේ අනුස්සති විහරති මෙත්ත අනුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති හතරෙම අර හිතේ උපදින වැරදිදී වෙන්කර කර අස්කරනවා ඒක අනුස්සති දැන් තියෙන්නේ අස්කිරීම අතන තියෙන ප්‍රහාණය කියලා දෙකම හැබැයි ප්‍රතිඵලය අවසාන වශයෙන් එකයි මේක තේරුම් ගත්තොත් ආනපාන සති සමාධිය නිවැරදිව වඩන්න පුළුවන් එතකොට හිතේ උපදින්නේ ඔය තරහ එක වැරදි හිතේ උපදින්නේ ඔය ඇලීම රාගය එක වැරදි හැබැයි සියලු පෘථග්ජන පුද්ගලයෝ ප්‍රිය දෙයට ඇලෙනවා ඒක ප්‍රියයි මනාපයි හොඳයි මහානා මීරි මధుරයි කියලා. ඒක ආදීනෝ ආනිසංස නොදැන. මේක තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට මේ ආනපාන සති සමාධිය අනුස්සති හැටියට අනුපස්සනා හැටියට ප්‍රායෝගිකව දෛනිකව මුළු ජීවිත කාලයම මින් ඉදිරියට වඩන්න පුළුවන්. තමන් ගිහිටයි පිරිසිදු වෙන්නේ. තමන්ටයි යහපත. තමන්වයි අපායෙන් බේරෙන්න. තමන්වයි දුකෙන් සදහටම මිදී නිදහස් වෙන්න. ඉතින් ඒක නිසා තමන් මේ නිවැරදි ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරනවා නම් තමන්ගේ වටා පිටාවට තමන්ගේ ගෙදර ඉන්න අනික් අයට තමන්ගෙන් අර පින් බලාපොරොත්තු වෙන පරිදත් වූ ජීවින්ට ඥාතීන්ට මිය පරලොව ගිය සියලු දෙනාට ජීවත් වෙලා ඉන්න සියලු දෙනාට සියලුම දෙනාට යහපත් අයහපතක් නැහැ එනිසා මේ භාවනා වැඩසටහනට ආපු සියලු දෙනාටම අපි හැම ආකාරයෙන්ම මේ අද ඉඳන් ගෙදර ගියාට පස්සේ යහපතක් සිතක් ශාන්තියක් සහනයක් සුවයක් ලැබෙන දී මිසක අයහපතක් අවඩක් අසාධාරණයක් වෙන එක වචනයක්වත් කොතනකවත් කියා දුන්නේ නැහැ. කරන්න කිව්වෙත් නැහැ. ඒක නිසා හැබැයි අර පෘථග්ජන කාලේ තරහ ගත්තේ බොහොම සතුටින් ආස්වාදයක්. අර ප්‍රියමනාපදයට ඇලුනේ බොහොම ආස්වාදයක් බොහොම කැමැත්තෙන්. දැන් ඒවා තේරුම් ගන්න ඕන ඒවා අන්තගාමි අන්තවාදී දේවල් ඒවා ආදීනව බහුලයි. ඒවැන් අයහපතක් තමන්ටත් සමාජයටත් රටටත් අර ආපෝතීජු මහා භූතවලටත් ලැබෙන උරුම වෙනවා. ඒකෙන් මිදී නිදහස් වෙන්න තමන්ට පුළුවන්. හොඳයි එහෙනම් දැනට මේ භාවනා වැඩසටහන අදින් මේ අවස්ථාව අවසානයි. තව විනාඩි 40කින් විතර ඔව් 20යි 35කින් විතර අද දවස් පූජාව පූජා කරනවා. මේ සිවණක් පිරිසටම දානය සපයනවා. ඒ ඇමිලි පිටියේ ඉඳන් පැමිණි එල්ලාවල මහත්තයා ඇතුළු පින්වත් පිරිස ඊට පස්සේ දානයෙන් පස්සේ පැයක් පමණ විවේකයක් තියෙනවා. එකයි කාලෙට අපි සියලු දෙනා ඔබ සමහර කීප දෙනෙක් නම් මට ඇවිල්ලා හවස යන්න ඕන කියලා ඔය අයට යන්න පුළුවන්. ඒ අනික් අයට සහභාගී වූ අයට අපි කාටත් ආරාධනා කරනවා සමාලෝචන වැඩසටහනටත් සහභාගී වෙලා හැකිනම් තමන්ට හැකියාවක් තියෙනවා නම් වචන කීපෙකුත් කතා කරලා අදහස් ප්‍රකාශ කරලා මේකට සහභාගී වෙන්න කියලා. එකයි කාලේ ඉඳන් හතරයි කාලෙ වෙනකම් හතරයි කාලට අපි අවසන් කරනවා. හතරයි කාලෙන් පස්සේ ගෙවල් වලට යන්න පුළුවන් අයට යන්න අවස්ථාව ලැබෙනවා. හොඳයි එහෙනම් කවුරු සාදුකාරය මේ ගාථාවන් කියලා පින්වන් මුලම් එත්තාවතාචා සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ දේවා දන්තු සබ්බ සම්පත්ති සිද්ධිය එත්තාවතාචා සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ භූතා දන්තු සම්බ සම්පත්ති සිද්ධිය එත්තාවතාචා සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ සත්තා දන්තු සම්බ සම්පත්ති සිද්ධිය ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤමේන මාමේ බාල සතං සමාගමු තුයාව නිවන් පත්ති. හොඳයි සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක් වේවා.